අපිට ධර්ම සාකච්ඡා සඳහා ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපි එකින් එක අපිට අවශ්‍ය ප්‍රශ්න අරගෙන ඒ ආකාරයෙන් විසඳ ගන්න බලමු. එක ප්‍රශ්නයක් ලැබිලා තිනා මෙහෙම සිත ස්ථිරව පවත්නා දෙයක් නොවන බවත් පංචද්වාරයන්ට අනුව ඒ තන්හි ගැටෙන අරමුණු වලට අනුකූලව ඒ තන්හි ඇති වෙන බවත් මා තේරුම්ගෙන නැත්තේ. එසේ වුවත් මනෝද්වාරයේ හා මනෝද්වාර සිත් පිළිබඳව පැහැදිලි මදි එහෙන් ඒ පිළිබඳව විස්තරයක් කරන්න කියලා. මේක කාටත් දැනගන්න එක හොඳයි. ඇස කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මාත්‍ර අරමුණු වෙනවා. ඔය ඉන්ද්‍රිය පහෙන් දැනෙන මාත්‍ර පහට ඒ අවස්ථාවේදී ඒ දැනෙන අවස්ථා පහ එනකොට ඉන්ද්‍රිය පහට දැනෙන හිත ඔච්චරයි. චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, ජීවහා විඥානේ, කාය විඥානේ කියන විඥාන පහ. නැව පංච විඥාන පවණයි ඇහැකර දිවනාසයේ ශාරීරිය කියන පහෙන් ලබන්නේ. ඔයිට අමතර ලබන හැම එකක්ම මනෝද්වාරය. චිත්ත වීතියක චිත්තක්ෂණ 17කින් 16ක් මනෝද්වාරය සම්බන්ධයි. එකක් විතරක් පංචද්වාර සම්බන්ධව නැගෙන. පංචද්වාරය සම්බන්ධව ලැබුණත් ඒකත් මනෝද්වාරය. එකේ දේශනා කරලා තියෙනවා මෙහෙම දර වලින් කෙනෙක් ගින්නක් පතු කරනවා. කෙනෙක් පිඳුරු වලින් පතු කරනවා, කෙනෙක් තෙල් වලින් පතු කරනවා. මේ විදිහට එක එක જાතියින් පතු කරනකොට දර වලින් පතු කරපු ගින්නට දර ගින්න කියනවා. තෙලෙන් පතු කරපු ගින්නට තෙල් ගින්න කියනවා. පිඳුරු වලින් පතු කරපු ගින්නට පිඳුරු ගින්න කියනවා. මේ ආදී පස් ආකාර වර්ග පහකින් පතු කරලත් ඒ නමෙන් කිව්වද? ඒ ඔක්කොම එකම ගිනි. මුල් වෙච්ච කාරණේ මුල් කරගෙන ඒකට ඒ නම තියෙනවා. නමුත් ගිනි ඔක්කොම එකයි. මෙන්න මේ වගේ හිත කියපුවාම හිතට තමයි මේ ඔක්කොම අහු වෙන්නේ. හිත කියන එකටයි අහු වෙන්නේ. මනසේ රැගෙන ආවු දෙයම තමයි. නමුත් මනසට අරමුණක් ඇති කරන්න ප්‍රධාන වෙච්ච කාරණේ යම් ద్వාරයක් ප්‍රධාන වුණාද ඒ ద్వාරයේ නමින් ඒක හඳුනනවා. ඒකයි කරන්නේ. දැන් කොළඹ කඩයක් දාලා තියෙන පුළුවන් වෙන්තර ඉන්න මුදලාලි කෙනෙක් නවත් ඒක වෙන්තර කඩේ කියලා කියන්නේ. තියෙන්නේ කොළඹ වෙන්තර නෙමෙයි. මාතරෙන් ඉන්න මුදලාලි කෙනෙක් කැවිලා කඩයක් දානවා කොළඹ. ඒකට මාතර කඩේ කියලා ගහනවා බෝඩ් එක. හැබැයි කඩේ තියෙන්නේ මාතර නෙමෙයි කොළඹ. මුල් වෙච්ච එක නාගේ නමින් ඒක හැඳින්වෙනවා. මාතර කඩේ මාතර තියෙනවා වෙන්තර කඩේ වෙන්තර තියෙනවා කියලා දරක කරන් ගියොත් එහෙම හරියන්නේ නැහැ. මෙන්න මේ වගේ ඇහැමුල් කරගෙන හටගත්ත හිතවල චක්කුද්්වාර හිත් තියෙනවා. කනමුල් කරගෙන හරකට වෙන සෝතද්වාර කියන මේ විදිහ නාසයේ මුල් කරගෙන නම් ඒක දාර ගන්න මුල්ුනේ ඒකට ගහනද්වාර කියන. දිව මුල් කරන හරකට ජීවහද්වාර කියන. කය මුල් කරන හරකට කායද්වාර කියන. මන මුල් කරගෙන හරකට යන මනෝද්වාර කියන. නැත් කොවි ද්වාරයෙන් ආව හරකට හිත එකම හිතක්. එන්නේ නැහැ එකම චිත්ත පරම්පරාවක්. ඉතින් මේකෙදි වෙනසක් තියෙනවා මෙන්න මෙහෙම. ඇස කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහට අහු වෙන හිතක් හට ගන්නවා. ඒක මුල් කරගෙන ඒ හේතුවෙන් හට ගන්න හිත තමයි චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් කියන්නේ. ඒකට තියෙන වර්තමාන මොහොත පමණයි ඒ මොහොත ඉක්ම ගිය ගමන් ඒකට අවස්ථාව නැහැ. ඇහැට අරමුණක් ස්පර්ශ වෙනකොටම ඒ අරමුණ ගෙවිල යනවා. ස්පර්ශ කරපු ඇහත් ගෙවිල යනවා. ඊට පස්සේ අවස්ථාවක් තියෙන තවත් ආකාරයකට හටගත්ත මාත්‍රයක් වෙනස් වෙච්ච ඇහැ මාත්‍රයක් වෙනස් වෙච්ච ආරවුණ වෙනස් වෙච්ච නැති වර්තමානයි කියන මොකක්ද අපි සම්මත කරගත්තා. ඒක සම්මතයක් නිසා පරමාර්ථයක් වර්තමානෙට තියන්න බෑ. මෙන්න මේකයි කියලා කියන්න ඉතලා ගෙවිලා ඉවරයි. ඕම් වර්තමානිය කියන්නේ වර්තමාන කියන වචනේ කියන්න ඉතලා ගෙවිලා ඉවරයි වර්තමාන. නිසා ඒක ලෝකේ සම්මත කරගත්ත අවස්ථාවක් තියෙනවා. අතීතයේද ගිය යම්කිසි කාණ්ඩයක් බොහෝ පැහැදිලිව මතක සටහනක් වශයෙන් වදින වෙලාවල් වල ඒක වර්තමාන මොහොත කියලා සම්මතයක් උඩ නගාගෙන මේ පේන වර්තමාන මොහොත මේ ඇහෙන වර්තමාන මොහොත. ඔය ආදි වශයෙන් ගතර වර්තමාන මොහොතක් නැහැ. ඒකත් එක සම්මතයක් පමණයි. ඒ ඔක්කොම මනෝද්වාරයේදී ආසන්න මතක සටහන් පැහැදිලිව පේන නිසා. ඒ මොහොතේ අපි ආසන්න මතක සටහන් කොටස අල්ලගෙන කියන වර්තමාන මොහොතක පේනවා, ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා ආදි වශයෙන් අපි නිගමනය කරනවා. නමුත් ඒ දැනෙනවා ඇහෙනවා කියන ඔක්කොම මොහොතක දැනීම අතීතයට ගියහම මනෝද්වාරයෙන් හරින මතකෙන් නගාපුවා. මනසේ තියෙන ස්වභාවයක් අතීත අනාගත වර්තමාන තුන් කාලයේ අරමුණු කිරීමේ ශක්තිය. ඒක තියෙන මාතර පමණයි. ඇහැට නෑ කනට නෑ නාසෙට නෑ එහෙම ශක්තියක්. දිවට කයද නෑ. මනෝ ద్వාරයේ කියන කොටසින් මනස කියන කොටස ඇතුළෙත් දහම්. මනසේ තිබෙනව ස්වභාවයක් තියෙනවා සතහන් අතීතේව මතක් කරන්න පුළුවන් ශක්තිය. මතකෙන්න ගන්න පුළුවන්. ගෙවිලා අතීතයට ගියේ වැ මතක සතහන නාම ගෝත්‍ර. නාම ගෝත්‍රන් නැදීරදී. නාම ගෝත්‍රේ දිරන්නේ නැහැ. දිරාපු නැති නිසාම අතීතයේ වෙච්ච එක මතක් කරනවට මතක් වෙනවා. ඒ ආකාරයෙන්. වෙච්ච ආකාරයෙන්, කෙරිච්ච ආකාරයෙන්, හැදිච්ච ආකාරයෙන්, මනසට ගෝචර වෙච්ච ආකාරයෙන් තමයි යලි මතක් කරනවට එන්නේ. පුංචි කාලේ අපි ඔන්චිලා පදින්න ගිහලා නම් ඔන්චිලා කඩාගෙන වැටලා ඔළුව පැලනවා නම් එහෙම. දැන් අවුරුදු 50ක් 60ක් ගිහිල්ලා මතකයි. මතක් කරලා බලපුවාම පුංචි කාලේ තිබෙන මතක රූපේනේ වයස ගිහින් නැහැ. අර තිබිච්ච ඔන්චිලා වෙනස් වෙලා නැහැ, ඒක පරණ වෙලා නැහැ. හැබැයි ඒක කැලේ එකක්වත් ලෝකේ නැහැ. ඒ තිබිච්ච කයේ ස්වභාවය සම්පූර්ණ වෙනස් වෙලා. මතකයකට වැහැගත්ත හිතට ගොනු වෙච්ච යම් කොටසක් තියෙනවා. ඒකේ පුංචි එකා වගේම මනසේ අවුරු 60-70 වගේ තමන් ගැන බලවත් මතක් වෙනවා. අර ඔන්චිලාව කලාව වැඩි දෙහි කෑ ගහපු හැටි, අඬපු හැටි, දබරපු හැටි, බේත් ගිනි උස්සගෙන ගිය හැටි ඔක්කොම ඒ ආකාරයෙන්මයි මතක් වෙන්නේ. ඒකට අවයද ගිහින්නේ. අනේ දිරාපු නැති එක. ඒකට ගෝචර වෙච්ච භෞතික ලෝකෙදි විතර දිරලා පැනතිනවා. හැබැයි ඒ අනුව හදගත්ත මතක සතහන්ද දිරලත් නැහැ, වැනතිලත් නැහැ. යලි යලි හැබැයි ආවර්ජනය කරලා මතක් කරලා ගන්න ඕනේ. ආවර්ජන කරනකොට අතීතයේගේ නාම ගෝත්‍ර අරමුණු වෙනවා. අනේ නාම ගෝත්‍රයේ වයස ගියා නම් අනේ දැන් අර පුංචි කාලේ වැඩිච්ච එක නම් දැන් මතක් කරනවා අවුරුදු 60 කට කෙනෙක්. එහෙම එකක් ඉන්නේ නැහැ. ඒ පොඩි කාලේ හරි කොයි මොහොතක හරි හිටපු කාලේක තිබුණ ආකාරය ඒ ආකාරයෙන් මතක් වෙන්නේ. ඔය ක්‍රමයෙන්. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වෙලා සුමේද තාපසේලා ඉවර්ණ ගත වෙලාව මතක් කරනකොට ඒ ආකාරයෙන්ම මතකේ නැగిලා තියෙන මිසක් ඒ වදගෙන සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගිහිලා වයස ගියා. ඒක දිරලා නැහැ. ඒක වෙනදිලා නෑ. ඒක තමයි නාම ගොත්තන් ජීවිතය කියන්නේ. මෙන්න මේ වගේ අපි මතක සතහනක් වශයෙන් මතකයට ගෝචර වෙන්නේ. මතකයට ගොනු වෙන්නේ. යමක් ඇත්නම්. ඒවා හීන භවයේ, මධ්‍යම භවයේ, ප්‍රණීත භවයේ කියන මේ භව තුනක පීඩනවා. මෙන්න මේ පීඩනයකට කියනවා අபிසංකාර විඥානයි. ඔය විඥාන කියන්නේ ක්‍රම දෙකක් තියෙනවා. පටිසන්ධිය ගැන දෙන එකට පටිසන්ධි විඥානය කියනවා. අර මතක සතහන් පිහරලා යන යම් කිසි භවී පීඩනවා නම් ඒවට අபிසංකාර විඥාන කියනවා. අபிසංකාර විඥානයයි ප්‍රතිසන්දි විඥානයයි දෙකක්. සංකාරපත්‍ය විඥානං කියනකොට හැමදේම තියෙන අபிසංකාර විඥානය කියලා මතක් කරන්නේත් නැහැ. ඒ මොහොතේ වරහන් ඇතුළේ දන්නා ප්‍රතිසන්දි කියලා. ඔක්කොම ප්‍රතිසන්දි විඥානෙ නිසා වෙන එකක් නේ. ධර්මයේ පැහැදිලි කරලා විග්‍රහ කරලා තියෙන එක විග්‍රහ කරගන්න ක්‍රමයක් නැති වෙනවා ඔකේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානයේ බීජයයි. තෘෂ්ණාව ජලයයි. අවිද්‍යාවෙන් වටවන තෘෂ්ණා ජලයේ තෙද්දු විඥාන නැති බීජයේ අபிසංකාර බීජයේ තමයි පිහිටන්නේ. බීජය අபிසංකාර බීජය. ඒක තමයි භවය. භවයේ පිහිටනවා. මරණාසන්න මොහොතක නැවත වාරයක් පුනර්භවයක් හට ගන්නවා කියන්නේ. ඒක නැවතේ මතකයේ මතුවෙලා ඇවිදින්න. එදා වෙච්ච සිද්ධිය හා සමාන ක්‍රියාවලියක් විපාක වශයෙන්. ඒ රූපාකාරී, වේදනාකාරී, සංඥාකාරී, සංඛාරාකාරී, විඥානාකාරී විද්‍යාමාන කරගෙන ඒ ආකාරයෙන් මතුවෙලා පේන වෙලාවක් යලි එනවා. අනේ යලි ඇති වෙන්නා වූ දේ නිසා හටගන්න භවයට කියනවා පුනර්භවය, යලි භවය. භවයයි පුනර්භවයයි තෝරා ගන්න ඕනේ. මේ ඇති වෙන වෙනස්කම එකයි. මෙන්න මේ භවයේ හටගන්න අபிසංකර විඥාන කියන කොටස තමයි. අර අපි පස්සේ කාලෙක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන යම් මොහතක අරමුණු කරනකොට මතක් කරනකොට ක්‍රියාත්මක වෙනවා. නැ අபிසංකාර විඥාන කියන්නේ අවිනයි. රූපස්කන්ධයේ වේදනා ස්කන්ධයේ සංඥා ස්කන්ධයේ සංඛාර ස්කන්ධයේ විඥාන ස්කන්ධයේ වෙනයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන වෙනයි. ස්කන්ධයයි ඕකයි දෙක එකට පටලවා ගත්තාම යථාර්ථය තෝරාගන්න බැරි වෙනවා. ස්කන්ධයටයි අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර ළඟ හීන ප්‍රනීත යන්තරක රූපයක් විවිධ යන්තරක වේද මතු යන්තරක වන්නේද සියල්ල කැටි කළ විට රූපස්කන්ධය රූපස්කන්ධය කියන්නේ දැන් අපි මුල් වෙලා තින්නේ ඕක නෙමෙයි මේ මාස්ලියේ කය ඇතුලේ ඔක්කොම තියෙන හරිය විතරයි රූපස්කන්ධය. මේ විද්‍යාමාන වෙන එක විතරයි රූපස්කන්ධය. ඕක මොහොතින් මොහොත විදි විදි යනවා. රූපස්කන්ධය විදි විදි යනවා. මේක හැට ගන්න ඒ ස්පර්ශය දැනගෙන ඉන්නේ වේදනා මාත්‍රිය තමයි වේදනා ස්කන්ධය කියන්නේ. ඒකත් මේක ඇතුලේමයි. මේ කයත් එක්ක කයින් පිට පංචස්කන්ධයක් නැහැ කියන එකට අද දහම තෝරන්නේ. හැබැයි බුදුදහම සම්පූර්ණ විරුද්ධයි. පංචස්කන්ධය කියනකොට පංචස්කන්ධයේ වයස කියන්නේ බෑ. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉස්සෙලා සුමේද තාපසේලා හිටපු රූපාකාරයේ මතකෙත් නැගුවද? ඒ අතීත රූපස්කන්ධය. එදා වින්ද යකිති වින්දනයක් සතුරක් ලැබුවද? ඒ විවරණ ගන්න වෙලාවේ. ඒ සතුරු සහගතව ගත්තා වූ වින්දනයක් ඇත්නම් එදාති විජයකද වේදනායිස්කන්ධය. ඒකත් වේදනායිස්කන්ධයයි. එදා මේ බුදුරයන් වහන්සේ නේද වැඩි මේ මඩවල නේද මම මේ විදිහට දිගා වෙලා මේ විදිහට ඉඳලා මේ මේ විවරණේ ගන්නවා නැත්නම් මේ මේ විදිහට මම මගේ ජීවිත පරිත්‍යාග කරනවා කියලා හිතියා. අන්න ඒ ආකාරයේ හැඟීමක් හැදිනීමක් එදා ආවනම් ඒ මොහොතේ. සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් ගිහිලා මතක් කළ බලනවත් ඒ හැඟීම ඒ ආකාරයෙන්ම ආවන්න එදාති විජය සංඥා ස්කන්ධය හා සම්බන්ධ අතීත කරනවා. එතන මේ හේතු කරගෙන ලබන ආව ශක්තිය මේ ජීවිත පරිත්‍යාගයේ උත්සාහයේ වීරිය මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගෙන මිසක් නවතින්නේ නැහැ කියලා ගත්ත සංඛාර ස්කන්ධය. ලෝතර බුද්ධත්වයේ සංඛාර. එතන ඒකේ ගොනු වෙලා පිළිදියන යම් කිසි මානසිකත්වයක් තුළ දැනීමක් තුළ පිළිලා හිටන් මෙහෙම දෙයක් සිද්ධ වුණා කියනවා මානසිකත්වයක් ගොඩනගලා දුන්නා. ඒක අතීත විඥාන ස්කන්ධයයි. නේ අතීත රූපස්කන්ධයේ වේදනා ස්කන්ධයේ සංඥා ස්කන්ධයේ සංඛාර ස්කන්ධයේ විඥාන ස්කන්ධය කියන එක. අන්න අතීතේ නෑ ඒක මාත්‍රයක් වෙන්නේ. සාර අසංඛ්‍ය කල්පලක්ෂය ඇතුළේ පිළිච්ච අප්‍රමාණ ස්කන්ධයන්ගේ අංශු මාත්‍ර එකක් විතරක් එක අවස්ථාවක විද්‍යාමාන විදිහ හරියක් විතරයි. ඒ දීපාකර පාදමුලියේදී සුමේද තාපස විවරණ ගත්තා කිව්වා. ඒ දිගේ. එයා ඔයිට ඉස්සෙල්ලා තමත් දැන. එහත් පිට රූපස්කන්ධ වල මතක සතහන් වලින් වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධයන්ට අත අතීතය මතක සතහන් වලින්. විහි අසංඛ්‍ය කල්පලක්ෂයේදී ඉස්සෙල්ලා මම ආරම්භ කළා කියලා එහෙම බලවම මේ කාරිය දැන. ඒ හරියක් තයිති පංචස්කන්ධයේ අතීත පංචස්කන්ධයේ නේ අතීත පංචස්කන්ධයට ආවද මොකද කියලා හෙව්වොත් එහෙම. කවද පටන් ගත්තේ හෙව්වොත් අකි කියන්නේ දන්නේ නැහැ. අනමතග්ගෝ යම්බිකේ සංසාරෝ කුඹා කෝටි ඉන්න පඤ්ඤායිදී කිව දෙන්න වැටෙනවා. තවය හත් තවය හැද බැලුවත් ඉවරයක් වෙන්නේ නැහැ. අනාගත පංචස්කන්ධය. දැන් එදා විවරණ දෙන වෙලාවේදී දීපංකර බුදුරන් වහන්සේ පෙන්නනවා මින් මතු සාර අසංඛ්‍ය කල්පලක්ෂයකට වත්ෙහි. ඔබ මෙන්න මේ නමි. මෙන්න මේ වගේ මේ අසතුනන්දි කෘත්‍ය බෝධිය වටපත් වෙලා අන්නේ බෝධිය ළඟදී මෙන්න මේ ආකාරයෙන් බුදු වෙනවා. මහා බද්දන විදි කල්පයක් ලෝකේ පහළ වෙනවා. දැන් නෙමෙයි. මතු සාර අසංඛ්‍ය කල්පලක්ෂයේ මැත්තේ. ඔන්නෝගෙ සිද්ධ වෙනවා කියේ. දුර්ල විවරණයක් තියෙනවා. සුද්ධෝ නම් විගුරුදා මහා මායාන දේවියකට දාව ඔබ උපදිනවා ඉතින්. ඉතින් එතකොට ඔය ආදී වශයෙන් විග්‍රහය දුන්නා. එතකොට යසෝදරානම් කුමරියට දාව මේ දේ මේ රාහුල නම් පුතාව උපන් දවසේ ඔබ මහා විනික්මන් කරනවා කියලා මේ වගේ ලොකු විස්තරයක් දුන්නා. විවරණ විස්තරයක්. ওই විවරණ විස්තරේ දෙනකොට ඒක වෙන්න තව සාරාංශයක කල්ප ලක්ෂයක් ඉදිරි කාලයකයි වෙන්නේ. අන්න අනාගත පංචස්කන්ධය කොට නැගිලා. එදා විවරණ ගන්න වෙලාවේදී තුන්හාතේ දෙසා වෙන්න තියෙන ඒකාන්ත හිඳියක් වශයෙන් අනාගත පංචස්කන්ධය කොට නැගිලා ඉවරයි. එන්න පංචස්කන්ධය කයිර හිමා කරන්න පුළුවන්. ඒකන මොකටද හිමා වෙලා තියෙනවා. එන්න අතීත පංචස්කන්ධය මේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ දී කරලා පෙන්නනවා මෙන්න මේ කාලෙත් මට මතකයි. අන අතීත පංචස්කන්ධය. තවත් ඇතලක් තියෙනවා. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ අනාගත පංචස්කන්ධය දේශනා කළා උන්වහන්සේ. අනාගතයේ උකට මෙන්න මෙහෙම එකක් වෙනවා. මෙන්න මේ தත්තරපත් වෙනවා. එන අනාගත පංචස්කන්ධය දේශනා කරන්න ගිහලා ඉවරයි ඒක වෙනස් කරන්න ඒ බුද්ධ දේශනාවක අය වෙනස් වෙන්නේ. එන ඒකාන්තයේ සිද්ධ වෙන සිද්ධිය. ඒක කරන්න ගිහලා ඉවරයි. හැබැයි ඒකෙදි විදිහ හතර මහා භූතයෝ එදා නැහැ. ඒ රූපස්කන්ධයට අනුකූල සතර මහා භූතයන්ගේ විද්‍යාමාන ස්කන්ධය පහළනේ සාර අසංඛ්‍ය කල්පස්සය ගියාට පස්සේ මේ බුද්ධ ශාසනය. ඒතරෙ එදාති විච සතර මහා භූතයෝ අර සුමේද තාපසයන්ගේ ඇගීති විච සතර මහා භූතයෝ එදා ඒ කල්පෙදී ඔක්කොම ඉවරයි. ඒ කාලේ ඉවරන අවුරුදු 60 70 කරේ 80 කරනවා කරේ දැන් මැරෙනකොට එදා වෙන මේක දිලා ගියා වැන්තිලා ගියා ඒ ආකාර රූපස්කන්ධය ඔක්කොම මේ මොහොතේ ඉවරයි. අන්න ඒ ඔක්කොම ඉවර වුණා. අපිට මතක තියෙන්නේ කොහෙන්ද? අනාගතයේ මෙහෙම දෙයක් වෙනවා අතීතයේ මෙහෙම දෙයක් වුණා දැන් මෙහෙම දෙයක් වෙනවා. ඒක සත්‍යයක විද්‍යාමාන වෙනවා ඒ තරම. මෙන්න සත්‍යය කියලා මතකයෙන් නගා ගන්න. ඔන්න ඔය කියන මතක සතහන් තුලින්. අනාගත නිර්මාණාත්මක මතක සතහන් අතීතයේ සිද්ධ වෙච්ච පිළිබඳ සිදු වුණ දේ පිළිබඳ මතක සතහන් වර්තමානයේ ක්‍රියාකාරී මොහොතක මතක සතහන්. මොන මතක සතහන් තුලින් අපි යමක් හඳුනා ගන්නවා දැනගන්නවා මිසක් හිත කියලා යමක් තියෙනවා හිතේ මේව හඳුරන්න පුළුවන් හිතට මේවා වැටහෙනවා ආදි වශයෙන් කියන සියලුම දේක් කියන්නේ. ඔන්න ඔය කියන මනෝද්වාරයට සම්බන්ධ නම් මනස කියන කොටසට ගැප් වෙච්ච. ඔන්න ඔය නාම ගෝත්‍ර වලි. ඔයාලා කියනා නාම ගෝත්‍ර. මෙන්න මේ නාම ගෝත්‍රත් එක්ක හටගන්න සම්බන්ධතාවය නිසා තමයි අපිට යමක් ඉදන්න කියන්න කරන්න පුළුවන්කම තීරු හැකියාව ලැබෙන්නේ. මතකයක් නගන්න පුළුවන් වෙන්නේ. ඉස්සර ඉගෙන ගත්තේ මතක් වෙන්නේ. ඊට අනුකූලව දැන් කරන ක්‍රියාකලාපී අතීත අධ්‍යක්ෂීම් අරගෙන ඊට අනුකූලව දැන් ගොඩනගා ගන්න වර්තමාන ක්‍රියාකාරීත්වය හින්ද වෙයි. අනාගතයේ මතක තරම් පිළි අඩිතාලමක් දා ගන්න. ඔක්කොම කරන්නේ ඔන්න ඔය කියන සම්බන්ධතාවයේ උඩ. එහෙනම් පංචස්කන්ධ සම්බන්ධතාවයේ උඩ. එහෙනම් පංචස්කන්ධය කියලා කියන්නේ අර වගේ එක මොහොතක මේ ජීවිතයකට මේ රූපයකට සම්බන්ධ වෙනා මනුෂ්‍ය රූපයකට සත්ව රූපයකට සම්බන්ධ වෙලා ඉන්න මොහොතක ජීවත් වෙනවා කියලා වර්තමාන සම්මත මොහොතකේ ක්‍රියාකාරීත්වයට සීමා කරපු එකක් නෙවෙයි පංචස්කන්ධය. පංචස්කන්ධ සංඛ්‍යාත දුක කිරුණ අතීතය මතක් කරලා දුක් විඳින ඒවායි අනාගතය මතක් කරලා දුක් හිත විඳින ඒවායි දැන් මේ මොහොතේ කරන දුක් විඳින ඒවායි ඔක්කොමයි මේ පංචස්කන්ධ දුකේ. ඒක උපාදාන කරගත්තොත් ඒකේ බැඳුණු තමයි අත්හැරගන්න බැරි දුක පස්සේ යන්නේ. ඒ පංචස්කන්ධ සංඛ්‍යාත ගුණ නගපු එක නැති කරන්න අපිට බැහැ. ඒක නැති කරන්න අපිට ඕනෙකම නෑ දුක නැති කරන්න. දුක හදගන්නේ ඒවා තිබුණට නෙමෙයි. ඒ පිළිබඳ බැඳීමෙන් හටගත්ත අසහනය. නම් දුක නැති කරගන්න අපිට අවශ්‍ය නම් ඒවල දින චන්දරාගය දුරු කරගන්න ඕනේ. පංචස්කන්ධය දුරු කරලා නෙමෙයි දුක නැති කරන්නේ චන්දරාගය දුරු කරලා. එහෙනම් මෙතෙන්දී අපි දකින්නේ මේ මනෝද්වාරයට කියන්නේ මනෝද්වාරය කියන්නේ මනසට අරමුණු එකින් එක දෙන තැන. මනෝද්වාරය කියන්නේ මනස නෙමෙයි. මනස සම්බන්ධයෙන් රහිනකොට මනසකින් දැනීම සතරන් ඔක්කොම යන්තනක පිළිපියන. ඒකට කියනවා භවය. කාම ධර්මයන් පිළිබඳ කාම ලෝකයේ සියලු කටයුතු පවතින කාම භවයේ නැණ හීන භවයේ කියනවා. රූපාවචර ධර්ම පිළිබඳව රූපාවචර ධර්මයෙන් නැණ රූපාවචර ධානලාභී කර ප්‍රථම අධ්‍යානයේ පටන් චතුර්ථ අධ්‍යාන යනකම් ඒ කාලය තුල ඇති වෙනා රූප වේදනා සංඥා සංකාර විඥාන යන්තනක විහිදෙනවාද ඒක මධ්‍යම භවයේ හෙවත් රූප භවයේ කියන එකට කියනවා. එම අරූප ලෝකයේ සම්බන්ධ වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ යම් මතක සටහනක් කරපු ක්‍රියාවලියක් ඒ පිළිබඳව ගොඩනැගී යමක් ඇතනා මනසේ. ඒක ප්‍රනීත භවයේ හෙවත් අරූප භවයේ පිහිටනවා. දැන් ලෝක සත්‍යය එක්ක හීන භවයේ එක්ක මධ්‍යම භවයේ මේ ප්‍රනීත භවයේ කියන මේ භව තුනක සංකල්පණය අතුර. ඒ ගතිරත්නෙන් ඒ තැනට ඔබිනින්දේ පරිසරය හදාගෙන ඒ භවය ඇසුරු කරනවා. කාම භවයේ ධානලාභී නේද කාම ලෝකයේ පංචකාමයන් ඇතුළේ ඉන්නවා. ඔහු ඉතින් ගොඩනගාගත කාම භවය තුල ඇතුළු කරලා ඒ කාම භවය හා සම්බන්ධව ජීවත් වෙනවා. රූපාවචර ධානයකට පත් වෙලා එතන නම් ඉන්නේ. ඉතින් ගොඩනගලා තිබිච්ච අප්‍රමාණ සංසාරයක් නම් ගොඩනගලා තිබිච්ච රූප භවයේ පිළිබඳ පංචස්කන්ධයක් ඇතුළු කරලා ඒ තුමින් එන්නා වද්දකින් දුලි කරිතු කරමින් ඒ තුල ජීවත් වෙනවා. යම් මොහොතක අරූප භවයට හිත වැරුණා. අරූප භවයේ පරිවර්තනය වුණා. අනහර ප්‍රනීත භවයේ හෙවත් අරූප භවයට සම්බන්ධ යම් කිසි දෙයක් ඇද්ද ඒහා සම්බන්ධදී මතක සතහන් සහිතව කටයුතු කරමින් ඒ තුල ජීවත් වෙනවා. මේ තුන් භවයේ තුල සත්‍යය ජීවත් වෙන්නේ තුන් භවයේ උපාදානය කරලා. ওই තුන් භවයේ උපාදානය අත්හැරිය තුන් භවයේම සම්බන්ධ භව ඉවරයි. උපාදාන නිරෝධන භව නිරෝධයි. එහෙනම් ওই තුන් භවයේ සම්බන්ධව යම්කිසි බැඳීමක් හැදීමක් නිසා හටගන්නේ ඒ වේ ඇලියලි යලියලි ගොඩනගගෙන යමක් තිබුණා. ඒ ගොඩනගගෙන තිබිච්ච භව ඉවරනවා. ඒ උපදින් තිබිච්ච ප්‍රතිපලය භවයේ ප්‍රතිපලය වන ජාති ඉවරයි. එහෙනම් තුන් භවයේ එකක් නිරවරණ අසහනයේ හේතුකාරක වෙච්ච තුන් භව සම්බන්ධ ඉවරණ ඉදාට කියන අරිහත් වෙන්න කිනුවක් බෑ. ඔකයි කාරණා. මේ මනෝද්වාරයේ හැම වෙලෙම අරමුණු වෙන්නේ. මොකද ඇහැට රූප අරමුණු වෙනවා වගේ ශබ්ද අරමුණු වෙන්නේ නැහැ. ගන්ධ රස ස්පර්ශ අරමුණු වෙන්නේ නැහැ ඇහැට. ධර්ම අරමුණු වෙන්නේ නැහැ. කනට ශබ්ද අරමුණු වෙනවා මිස රූප, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම අරමුණු වෙන්නේ නැහැ. නාසයට ගන්ධ අරමුණු වෙනවා මිස චක්කු සෝත ආදී නැහැ. පෙනීම, ඇහිම, රස දැනීම, ස්පර්ශය අරමුණු වෙන්නේ නැහැ. දිවට රස අරමුණු වෙනා මිසක් සුවඳ, ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ අරමුණු වෙන්නේ නැහැ. ස්පර්ශ අරමුණු වෙන්නේ නැහැ. ධර්ම අරමුණු වෙන්නේ නැහැ. ඒ වගේම කයද පහස අරමුණු වෙනවා මිසක් පොට්ටහ බෙහෙවත් කාය ස්පර්ශය අරමුණු වෙනවා මිසක් කයද පෙනීම අරමුණු වෙන්නේ නැහැ. ඇහිම අරමුණු වෙන්නේ නැහැ. ගඳ සුවඳ අරමුණු වෙන්නේ නැහැ. රස අරමුණු වෙන්නේ නැහැ. ඒ වගේම ධර්ම අරමුණු වෙන්නේ නැහැ. මනසට ධර්ම අරමුණු වෙනවා. ධර්ම අරමුණු වෙන මනසට. ඇහෙන් ගත් ඒවත් අරමුණු වෙනවා, කනෙන් ගත් ඒවත් අරමුණු වෙනවා, නාසයෙන් ගත් ඒවත් අරමුණු වෙනවා, දිවෙන් ගත් ඒවත් අරමුණු වෙනවා, කයෙන් ගත් ඒවත් අරමුණු වෙනවා. මනසෝන්න යවන්න පුළුවන් ඕන පැත්තට. අතීතත් අරමුණු වෙනවා, වර්තමානත් අරමුණු වෙනවා, අනාගතත් අරමුණු වෙනවා. ඔක්කොම අරමුණු කරන්න පුළුවන් මනසට. අනේ මනසේ තියෙන ස්වභාවය ඒකයි. මේ මනසෙන් යමක් අරමුණු කරලා ගන්න හරිය. අරගන්න පුළුවන් ওই ප්‍රමිත මනසෙන් ක්‍රියාත්මක කරන කොට. මනෝද්වාරය කරන්නේ චක්කුද්වාරයෙන් සෝතද්වාරයෙන් ගානද්වාරයෙන් ජීවහද්වාරයෙන් කායද්වාරයෙන් ඉන්නේ පංචද්වාරයෙන් ගත් එක. මනසට ඇතුළු කරන්නේ මනෝද්වාරය. ඇහැ කන දිව නාසය ශරීරයේ තියෙන මේ ඉන්ද්‍රිය පහට ගෝචර වෙන හැටි අරගෙන මනසට අරමුණු කරනවා මනෝද්වාරය කියන එක. මේ මනෝද්වාරය කියන එක පිළිදෙනකොට මනෝද්වාරය කියන එක නාම ධර්මයක්. දැනීම් හැඳිනීම ඔක්කොම දෙන්නේ නාම කොටදී. නාම ලෝකේ. අපිට මේ භෞතික ඇහැකන් දිවනාදී ශරීරෙත් ගෝචර වෙන්නේ රූප මේ භෞතික ලෝකේ. එන පංචේන්ද්‍රිය ලෝකේ. පංචේන්ද්‍රිය ලෝකේ තමයි ලෝක සත්‍යය ලෝකේ කියලා දකින්නේ. මනේන්ද්‍රිය ලෝකයක් තියෙන බව රෝග සත්‍යයන් දැනගැනීමේ හැකියාව නැ ආවර්ජිනේ නොකර නිසා ඒකයි හරියාකාර විමර්ශනේ නොකරපු නිසා ඒසයි නොයික ආකාර විපරීත දර්ශනවලට ලෝක සත්‍යය වහිනවා අන්න මනෝද්වාරයේ අරමුණු වෙන යදීන මතක සතහන් කියලා අපි කිව්වේ මතක සතහන් යම් තැනකද්ද ඒක තමයි මනෝරෝගය මතක සතහන් පීඩම දෙන වැඬර මොලේ මතක සතහන් පීඩනවා කියලා බෙලකයි තර්ක කරන එක එක විදිහ තර්ක ගේනවා හැබැයි මේක තර්කයක්වත් හරියන්නේ නැවන්නේ පෙර භවයේදී කෙනෙක් මේ භවයේ විස්තර කියනවා කිව්වොත් ඒ විස්තර බොහොම කොට සාර්ථක වෙලා 75 90 සාර්ථක වෙලා තියෙනවා. ඒ බලාපුවම මේ සාර්ථකත්වයේ 100% කරන්න පුළුවන්. මොකද හේතුව? දැන් අපින් අහුවොත් පෙර භවයේ එපා මේ භවයේ අතීත මතක සතහන කියන්නේ මොකක්ද? මතකේ කියන්නේ මොකක්ද කිව්වොත් අපේ මතකේ බුළු ගන්නලා අපි වෙච්ච හැටි ගෙවිච්ච හැටි ඔක්කොම කියාගෙන යනවා. දැන් අපි විද්‍යාඥයෙක් වෙන පරිශකයෙක් එයාගේ මුල්ටි කාලේ විච්ඡ සොරතුරු හොයන්නේ ඒ කාලේ සිද්ධිය දන්න කරන අය හොයලා බල අහන්න ගියොත් එහෙම අර මිනිස්සයා පිනිපිනි දැනගෙන තමන්ගේ මනසට ගෝචර වෙච්ච එදා කිව්ව එක ඒ ආකාරයෙන් කියලා ඔප්පු කරයි මම දන්නේ ඔබට අපිට නම් මතකයි මේ ඔය විදිහ ශ්‍රී ලංකාව තිබුණේ අපේ දරුවෝ ශ්‍රී ලංකාවට මම දුන්නේ නැහැ අර ආදීයන් ආතගේ විදිහට එහෙම ළමයි කිව්වා අතීතය හැලෙන එයාගේ හත් දැන එයා ඒ දන්න අනිකා ඒ කවුද මට අම්මගෙන හිටියා ඒ කාලේ අම්මගේ නම මේකයි තාත්තගේ නම මේකයි මට සහෝදරයෙක් හිටියා යාගේ නම මේකයි ඉතින් සහෝදරයෝ දෙන්න ළඟ කෙනෙක් හිටියා යාගේ නම මේකයි අපි ඔක්කොම ගිහලා සෙල්ලංගයක් හදාගෙන මෙහෙම සෙල්ලම් කරනකොට මට හරි මේකයි මට මතකයි දැන් ඔක කියන්න පුළුවන් දැන් මම මතක සතහන ඔප්පු කරලා සාදරව යන්න ඒක කිව්වේ මේ අතීත භාවයක් නේ මේ භවෙ මේ විදිහ හිටියේ එදා දිවිච හේතුකාරක හොයන්නේ එදා දිවිචය හොයන්නේ යනවා එයාගේ අම්මා අද ඉන්නවා ඔයාගේ නම මොකද ඒ ආව කෙනාගේ ඒ කාලේ අම්මා ඔයා ඔව් මම තමයි මතකද ළමයාට සර්වේක්ෂණ මේ දෙල්ලම් කරන්න ගිය දවසේදී එහෙම එකක් හිමුණා අනේ මම දවල්ට ගිහම සර්වේක්ෂණ ගෑවා තමයි වේදුල් කළා කොච්චරයි සාධකේන හම්බ වෙන්නේ දෙල්ලම් ගියේ කොහෙද හදලා තියෙන්නේ අනේ කවුද දන්නේ මට නම් දන්නේ මට මතකයි සහෝදරයෙක්ගෙන් අහන ඔයාලා මතකද දෙල්ලම් කළා මට මතක නෑ එහෙම මතකයි කියලා එහෙනම් මෙලොවම පිළිච්ච අතීත මතක සතහන සතහන පරිශීලකේ පරීක්ෂා කළා ඔප්පු කරන්න ගියෝ සියයට එකක් විතර හම්බ වෙයි කරුස මතකේ වපු කරා අනිකාගේ සාධක මතක නැහැ කාටවත් උනාද දන්නේ නැහැ හැබැයි ඔය ඊට වඩා බලනකොට අර පෙර ආත්මයව ගැන කියුගම මතක සතහන් හොයන්න ගියා ඊට ඊට වඩා සාධක හම්බෙලා තියෙනවා එයා කවුරු හරි කිව්වොත් එහෙම සියයට 100ක්ම ඔක හරි නෑ කියවිලා නෑ කිව්වොත් ඔප්පු කරන්න අවිට මෙලෝදී ඔප්පු කළ හැකි උඹේම අතීත මතක සතහන කියන්නේ ඒක ඒගාලි ඔප්පු කරන්න කිව්වොත් එහෙම ඔච්චරව කරුණ වෙන ගන්නවා අපි එන කරුණු හොයාගන්න ලෝක සත්‍යයේ ලෝකයාගේ තියෙන දෘෂ්ටිය ඒක වැරදි කියලා ඔප්පු කරන තරම් සාධක නෙමෙයි. ඔක අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ තාම. එහෙනම් ඒ කියන්නේ මේ අධ්‍යයනය තුළ අපේ ජීවිතයේ පුංචි කාලේ වෙච්ච සිද්ධියක් ඔප්පු කරන්න අනිකයි කරුණු හොයන්න කියතු වෙන එක. එහෙනම් ඊට එහා අධ්‍යයනය වෙච්ච සිද්ධියක් ඔප්පු කරන්න අනිකයි කරුණු හොයන්න කියතු අපිට හම් වෙන සියලු සිය. අපි ඔකෙන් දකින්න ඕනේ. මෙලොව පිටිපිනී තියෙන ඇත්ත දැනගන්න පුළුවන් සත්‍යය තුළ අපිට මතකයේ බොරුවක් නෙමෙයි කියලා අපි කවුරුත් දන්නවා. හැබැයි ඕක ඔප්පු කරන්න එදා තියෙන සාධක ගැන කියද්දි එහෙම හම්බ වෙයි. එහෙනම් ඉතින් ඉස්සෙල්ලා බලන්න මතක සතහන වෙන්නු. ඒක ඔප්පු කරන්න සාධක හොයන්න කිය කෙනාට හම්බ වෙයිද එච්චර ලීතියි. හැබැයි යම් කිසි ධර්මයක් කියාවු මූලික හරි එහෙම නංගොත් තියෙන එක නම් ඇත්ත. එහෙම ගමක නමක් තියෙනවා ඒකත් ඇත්ත. මෙහෙම ගියා තිබුණා කියනවා ඒකත් ඇත්ත. ඕවගේ ටිකක් නම් මතක සතහන ගන්න පුළුවන්. ඒකත් හොඳටම ඇති. ඒ අතීත මතක සතහන ඔප්පු කරා. ඉතින් අතීත මතක සතහන යනකොට එදා තිබිච්ච මොලේ තමයි ඔය මතක සතහන තිබෙන්නේ කියලා නම් ඒ එදා හිටව මිනිස්සයා වැටුණා. ඒ අධ්‍යාවීද මොලේ ගුණ වෙලා දිරලා පස්සේ ලා තිබර. හැබැයි එයාගේ මතක සතහන අනික් මොලේට ආවේ කොහොමද? පස්සේ බලන්න නැහැ මොලේට ඔයි. එහෙනම් මොලේ මතක සතහන තියෙනවා කියන කතාවක් කිව්වොත් ඒක එතනම බොරු වෙනවා. අන්න නාම ගෝත්‍රයේ පිහින්න මතක නාම ගෝත්‍රය කියන්නේ මොලේ නෙමෙයි. මේ සෛල පද්ධතියෙන් හැදිච්ච පොළොවේ තියෙන යම් කිසි වැලපී ගිරිය අතරන් මේ ඔළුව ඇතුලේ තියෙනවා කියන්නේ මොළේ නෙමෙයි ඔය කියන්නේ. ඒක මාධ්‍යයක් විතරයි. ඇහැ ගන්න දිවනාසය ශරීරයේ ඉන්ද්‍රියන්ගේ අරමුණු අරන් ගිහිලා ඉඳන් මනෝද්වාරය හා සම්බන්ධ කරන්න ගත්ත එක්තරා මාධ්‍යයක අතරමැදියෙක් විතරයි මේ මුලේ කියන සෛල පොරක් තියෙන්නේ. ඒක මතක සතරම පවතින ස්ථානෙ නෙමෙයි. හැබැයි ඕකට ආබදාවක් වුණොත් මොකද වෙන්නේ? ඊට පස්සෙ නම් මතක සතරම නගන්න තියෙන මාධ්‍ය වැඩි කරලා දැම්මොත් ඒක බැරි වෙන්න පුළුවන්. විකෘති වෙන්න පුළුවන්. ඒතන නියම විදිහට හිත ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක වෙන මාංශයක්. ඉතින් මෙන්න මේ විදිහට මේ මනෝද්වාරය කියන කොටස කියන්නේ අන්නේ එකතු වෙන මනසට නේද මනෝ ලෝකෙinde තව තවත් මතක සතහන් යවන්නේ යම කින්ද එකතු කරන්නේ යම් තැනකින්ද අන්නේ එකතු කරන මූලස්ථානෙට කියන ద్వාරයට කියන මනෝද්වාරය. මේ මනෝද්වාරය කියන එක විහිදන්න මනසට ගෝචර වෙන්නා වූ ඒ මනෝද්වාරයට ගෝචර වෙන්නේ මේ භෞතික දේක අදහස මනෝද්වාරයට යවන්න නැන් දැනුම් දෙන්න ඒ සංඥාව වැඩි කරවන්න අවශ්‍ය කරන මාධ්‍යයක් තියෙනවා අති සූක්ෂම රූප ධාතුවක් පරමාණුව විද්‍යාඥයෝ කියන පරමාණුවක් විතර නෙවෙයි බුදුරජාණන් වහන්සේ කියන සුද්ධාස්ත කියන වැඩි පරමාණුව මේ සුද්ධාස්ත කියන වැඩි පරමාණුව හිතීමේ බලාපොරොත්තු වෙන හැලිච්ච නිසා හිතන්න තව ඕන නිසා ඒ ලෝක සත්‍යයට හිතීමට කරුණු එකතු කර ගැනීමේ උපාදානිය මුල් කරගෙන ඒ සඳහා ඒ මනස හා සම්බන්ධ කරන මධ්‍යස්ථානය අපේ. අන්නේ සම්බන්ධ වෙන මනස් මධ්‍යස්ථානේ මනසේ ద్వාරයේ හවත් මනෝද්වාරයේ. ඔන්න ඔතන ඇති වෙන ඔය සුද්ධාසකේ කම්පණයේ වෙනකොට. ඒ කම්පණයේ වෙන සුද්ධාසකේ යම් කිසි මනෝතලිය ගෑවිලා තියෙනවා. මම ලෝක ඉන්ද්‍රිය එකක් නේද පංචේන්ද්‍රිය භෞතික ලෝකතලිය එකක් මනෝතලිය තව එකක්. අන්න මනෝතලයේ ස්පර්ශ වීමට සම්බන්ධ කරව ඉතාම කුඩා එක තමයි වස්තු රූපය කියලා කියන්නේ. නෑ ඔය කියන සුද්ධාත්මක. ඔන්නේ වස්තු රූපේ යම්කිසි මොහතක කම්පා වෙනවද? හැලෙනවද? චලනය වෙනවද? චලනය වෙනකොට අරගෙන මනෝතලයේ ස්පර්ශ වෙනවා. අර වස්තු රූපයේ මනෝතලයේ එකවරයක් ස්පර්ශ වෙනකොට ස්පර්ශ මාත්‍රයක් දැනෙනවා. ඒ ස්පර්ශ වීමේ යම් දැනීමක් ඔන්නේ නැහැ. ස්පර්ශයේ නිසාම දැනීම මාත්‍රයක් ඒ සමග ගොඩනගෙන ඒක වේදනා මාත්‍රයක් කියලා. ඒ වේදනා මාත්‍රිය පිළිබඳ හැඳිනීම මාත්‍රයක් අල් බෙබඳු වේදනාවක් කියලා. අන්න එක සංඥා මාත්‍රයක් යුතු වෙනවා. එතන ඒ මුල් කරගෙන යම් කිසි ප්‍රියමනාපයක් හෝ අප්‍රියමනාපයක් පිළිබඳව මානසිකත්වයක් ඇති කරන්න හේතු මාත්‍රයක් ගොඩනගුණා. ඒ පිළිබඳ සංඛාර මාත්‍රයක් මතුවේ. ඒ පිළිබඳ මෙබඳු දැනීමක් යන්නා වූ යම් කිසි ආකාරයේ දැනීම පිළිබඳ නිගමනයක් කළාද? දැනීම විඥාන මාත්‍රිය හදගන්න. ඔන්න ඕකෙන් රූප මාත්‍රියක ස්වභාවය, ඒ පිළිබඳ දැනෙන ස්වභාවය, ස්පර්ශයෙන් රූප මාත්‍රිය, වේදනාවේ දැනෙන මාත්‍රිය, සංඥාවෙන් හඳුනන මාත්‍රිය, සංකාරයෙන් ඒ ක්‍රියාක්‍රිය හෝ ආදී වශයෙන් ඒ පිළිබඳ ක්‍රියාත්මක වෙන මාත්‍රිය, ඒක ගොනු වෙච්ච විඥාන මාත්‍රිය කියන මාත්‍ර පහක් හදලා පංචස්කන්ධය ඇතුළු කරනවා. අන්න වර්තමාන මොහොතක් මොහොතකින් අතීතයට ගියත් නාම ගෝත්‍රය බවට පත් කරලා ඇතුළු කරපෙක මනෝතලයේ පිහිටනවා. මෙහෙම පිහිටන පිහිටනට මනෝතලයේ ඕව තරම් ඉඳ තියෙනවා. ඒකේ තන් අපිට හිතා ගන්න පුළුවන් පැත්තක් නෙමෙයි මනෝතලයේ ස්වභාවය. ඉන්දිකට දුරක් තරම් මනෝතල ප්‍රදේශයක විශාල ගත්තයන් ගැප් කරන්න පුළුවන්. සීමා කරන්න බැහැ. දැන් මේ මනෝතලයේ ඔය නාම භූතන ගැප් වෙන මනෝතලයේ ප්‍රමාණය මගේ මනෝතලයේ අනික් කෙනාට මිශ්‍ර වෙන්නේ. අනික් කෙනාගේ මනෝතලයේ මට මිශ්‍ර වෙන්නේ. යම් යම් ලෝක සත්‍යයේ මනෝතලයේ තව තවත් කෙනෙකුගේ මනෝතලයට මිශ්‍ර වෙලා බොද වෙන්නේ. මේකත් එක්තරා විදිහකට ලෝක ලක්ෂණය. ලෝක විශ්ේ අචින්තියයි කිව්වේ ඒකයි. ලෝක හිතලා වෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලෝක විශ්ේ ස්වභාවය. නමුත් මේ අචින්ත ලෝක විශ්ේ ස්වභාවය තමයි. එකින් එක මිශ්‍ර නොවන එක. දැන් ඔබ තීරුම් ගැනීමට අපිට අද අපේ මේ නවීන විද්‍යාව හොඳ උදාහරණයක්. මේ එකම විශ්ව තලයේ තුල එක එක જાතිය තරංග මාධ්‍ය වෙනවා ගුවන් විදුලිය. කෙටි තරංග කියයි මධ්‍යම තරංග කියයි අපි ඔය ආදි වශයෙන් කියන කිලෝ සයිකල් මෙච්චර ගාක තරංගයක් ඒ ආදි වශයෙන් ගණන් වෙමු තියලා වෙන ක්‍රමයක් තියෙනවා. දැන් ඒකෙන් අනුව දැන් ශබ්ද කම්පන ආදී රූප කම්පන ශබ්ද කම්පන වලට ඇති වෙන්නා වූ අපි තරංග පන්තිය එවනවා. ඒ ගුවන් විදුලිය අතරට එනවා වගේ රූප වාහිනිය අතරට ඒ විශ්වයේම තව එකක් එවනවා. දැන් ඔය ලක්ෂ කීයක් එවලා ඇත? ලක්ෂ ගානක් ඔය විදිහට ශබ්ද කම්පන තරංග එනවා. හැබැයි එකින් එක අපිට වෙන් කරලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. තව එකක් හොද වෙන්නේ. අතරමැද හැදක්ම 10000 ගානක් ආවා. එකක ටිකක් අමිත්‍යව ඒ ඔක්කොටම ඉඩසලයක් ඇතුළු. අපි තරංග මාධ්‍ය අපූර්වවට විසිර නොවි මේ විශ්ේ දුරම එකිනෙකට බාධකයක් නොවි මේ විශ්ේ දුරම ක්‍රියාත්මක වෙයි. මෙන්න මේවාගේ එක එක සත්‍යයාවේ තියෙන තරංග මාධ්‍ය. ඒ තරංග මාධ්‍ය එක සත්‍යයේ තරංග මාධ්‍ය අනික් කෙනාට සම නැහැ. විවිධ. එකෙනෙක් ඇගිලි සලකුණක් කරන තව කෙනෙක් ඇගිලි සලකුණක් සමද කියලා බලනකොට කෝටියක් ඇගිලි සලකුණ බෙදුවා සම නැහැ. මේ ද්‍රව්‍ය මාත්‍රුමේ කයි දීමේ එක කොටස කොච්චර අසමන. අති සූක්ෂමවන්නා වූ චිත්තයේ කොච්චර අසමන ඉන්නවද? එයා කොහොමවත් තව සත්‍යයේ දීමේ තරංගපන්තිය චිත්ත තරංගපන්තිය තවත් කෙනෙක්ගේ චිත්ත තරංගපන්තියක් හා සම්බන්ධ කරන්න බෑ. හැබැයි එකිනෙකාගේ චිත්ත තරංගපන්ති ඕනුම් නිස්පාදනය කරගත්තා වූ දැනීම් හැඳිනීම් ආදියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අර නාම කොට හතරක් එක. එකිනෙකට සම්බන්ධ සාධකුත් පවතී. ඒ ඔහුගේ ප්‍රතිරක්ෂණය ගන්නකොට එනේ ගති වෙනස් වෙන්නේ කොටස් අනුරූපව අර ඈඳුරු ස්වභාවය වෙනස් නොවි අනුරූපව වෙනස් වෙලා හිනා අර හැරණටම සම්බන්ධ පවතින මෙන්න මේ රැණ කාර්යවා කරන්න බෑ කාර්යවත් වෙනස් කරන්න බෑ තව කෙනෙකුට මෙන්න ඇඟිලි ගහන්න බෑ හැබැයි ඕනනම් ස්පර්ශ කරලා ඒකේ අරමුණ දැනගන්නත් පුළුවන් අරමුණ දැනගත්තද ඒකට පහර ගන්න බෑ මෙන්න මෙහෙම හැකියාවක් තියෙනවා මනසේ මෙන්න මේ හැකියාව නිසා එක සත්‍යයෙන් තවත් සත්‍යයකට වෙන් වෙන්න ඔන්න පරිචිත විඥාන ඥානෙවනි අපි චේතෝපරි ඥානෙවනි ඥානෙකින් අනිකගේ සිද්ධි ඉල්ලගෙන අරගෙන බලා ගන්නවා. එහෙම හැකියාවක් තියෙනව පහර ගහන්න. ඒක වෙනස් කරන්නයි කියන්නේ නෑ පුළුවන්කම. මේක තමයි ලෝක විෂය තුළ සත්‍ය විෂය අත්‍යන්තයි ලෝක විෂය අත්‍යන්තයි ධර්ම විෂය අත්‍යන්තයි කිවි සාමාන්‍ය කෙනෙකුට හිතලම ගන්න නිර්ණය කරන්න බෑ. ඒක හරි සූක්ෂමයි. දෝතරා බුද්ධ ඥානෙට තමයි මේක සම්බන්ධතාවය ඇයි මෙහෙම නොවෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ ආදී වශයෙන් විග්‍රහ කිරීමේ අංග සම්පූර්ණ න්‍යාය ධර්ම ගන්න පුළුවන්. නමුත් ඒ ඥානෙ දිනු කරගත්ත ශ්‍රාවකීන්ට ඔය එක්තරා මට්ටමක වෙහිලා ගන්න බුණා මේ මිනිසු කීයේ ප්‍රශ්න මට්ටම වෙහිලා ගන්න හොඳටම ඇති ශ්‍රාවක ඥානය. ඒකේ මිනිහ කරලා තියෙන ප්‍රශ්නෙකට උත්තරේ ශ්‍රාවකයන් වහන්සේ නමකට යමින් විසභෝජන කරලා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සත්‍ය ක්‍රමයක් නිසා තමයි කියන්නේ මේ හැම සත්‍යයකටම. ඒ වගේ එක එක කෙනාට වෙන් වෙච්ච චිත්ත තරංග වන්දියක්. ඒ පුද්ගලයාගේ නිස්පාදනය හා සම්බන්ධව තියෙනවා. ඒකේ ඔබ නිපදවන නිපදවන හැම එකක්ම නාම ගෝත්‍ර වශයෙන් අර භවයේ දැන්පත් වෙනවා භවයේ සීමාව මෙච්චරයි කියලා නිගමනය කරන්නත් බැහැ අපිට අප්‍රමාණ දුර හිතන්න පුළුවන් ඒ ලාකේ භවය හා විහිල්ල තියෙනවා භවයේ සීමා කියන්නේ අපිට බෑ මෙච්චර උසයි මෙච්චර මහතයි මෙච්චර පළලයි මෙච්චර දිගයි කියලා එහෙම සීමා පනවන්න බැහැ මේ විඥානයේ සීමා පනවන්න බැහැ අනන්ත විඥානයේ විඥානේ අනන්තයි කියලා කියනවා එනා විඥාන ලෝකයේ නිමිදමු පංචස්කන්ධය දැයි සියල්ලම රූප ලෝකේ තනන්තයි වේදනා ලෝකේ තනන්තයි සංඥා ලෝකේ තනන්තයි සංකාර ලෝකේ තනන්තයි විඥාන ලෝකේ තනන්තයි විඥානේ අන්තරගත රූපේතරෝ වේදනාවේතරෝ සංඥාවේතරෝ සංකාරේතරෝ විඥානික ගමනක් හෝ හිතීමක් හෝ පැවැත්මක් හෝ චුතියක් හෝ නොගිය. එනා පිළිදන්නේත් ඔය කක්කමින්ම. අනන්ත විඥානී කොයිතරම් දුරකාරි වෙච්ච සිද්ධියක් මතකෙන්නේ නැගුණා. එවන් විඥානයේ පහළ වීමට හේතු වෙච්ච රූප වේදනා සංඥා සංකාර එතන ගොඩනැගිලා එතන විඥානයේ පහළ වුණා. හරි ගැඹුරු මේ හරිය තේරුම් ගන්න හරි අමාරු. නමුත් මේ අනන්ත ලෝකේ අපි වෙනසක් වලක ඉපදිලා ඉන්න කාලයක් ගැන හිතියා කියලා. අද අපිට මතක් කරන්න පුළුවන් මෙන්න මේ කාලේ මෙන්න මෙහෙම සංකලක හිටියා කියලා. එහෙනම් මේ විඥානයේ පස්සේ නාම ගෝත්‍රයේ එතර සංකලකට ඈතයි ඈත එක තල්ල ගන්න. අන්න ඒකයි කිව්වේ සීමා කරන්න බැරි අනන්ත විඥානයක් ඇයි විඥාන අනන්තයි කියන්නේ අරමුණු කරුවොත් අහු වෙනවා අරමුණු නොකරොත් එහෙම විඥානේ විසිරුණොත් තමයි අනන්තය දෙනවා විසිරවන්න පුළුවන් ඕන කඩුකල අන්තිම බිඳුවට බස් ගන්න පුළුවන් ඒකෙන් තමයි විදි විඥානේ පවත්වාගෙන විඥානේ අරමුණු කරන ආවර්ජනය අපි සීමා කරමු ඒ මට්ටමට හිතන ඒ නිහඬ පේන්නේ අන්තිමට ආකින්ජඤ්ඤායතන කියන දේ දැදිසනම් අරගත්තහම විඥානයේ වහිනා ඉතාම දුරු මාත්‍රයක. ඒ විතර කිසිම මතකයේ සම්බන්ධයක් නෑ. බාහිර ලෝකේ අරමුණු එකක් සම්බන්ධ වෙන්නේ. හැබැයි ඒවා තියෙනවා. නාම ගෝත්‍ර වශයෙන් විසිල අනන්තව තියෙනවා. හැබැයි අපි සම්බන්ධ වෙන්නේ නැති නිසා දැනීමේ ගෝචර නෑ. අනේ දැනීමේ හරයක් නෑ, වැඩක් නෑ කියලා අත්හැරීගෙන අත්හැරීගෙන චන්දරාගේ දුරු කරගෙන යනකොට. විඥාන මාත්‍රියට වැස්සත් මොකද වෙන්නේ? ආකින්ජඤ්ඤායතන කියන දෙන්න එකක් පිටරනවා. තවත් පැත්තෙවොත් එහෙම නීවසඤ්ඤා නාසඤ්ඤා දින අපිට හිතෙන්න බෑ විඥානේ ආවර්ජන නොකරන මාත්‍රිතාව නිරෝධ සමාපත්තිය විඥානේ විඥානයට සම්බන්ධ වෙනවා. දැන් විඥානයට සම්බන්ධව තියෙන එක අපි විද්‍යාමාන සත්වයායි විද්‍යාමාන වෙන විඥානේ එකයි. අන්න අපි කරා අபிසංකාර විඥානිය කියන එකට ගත්ත දෙයක් තියෙනවා. ඒක අපි විද්‍යාමාන වෙන විඥානේ. ඒකේ සත්වයක වශයෙන් ඒ වර්තමාන මොහොතේ ක්‍රියාත්මක විඥානයක් තියෙනවා. මෙන්න මේ ක්‍රියාත්මකයේ විඥානේ එකක්. ඒ ක්‍රියාත්මකයේ විඥානිය තමයි සත්වයේ පනවන්න පුළුවන්. විඥානීය ක්‍රියාත්මකයේ යම් දාසක නතර වුණා. තවත් විඥාන සාගත සත්‍යෙ පනවන්න බැහැ. රූපේහි චන්දරාගේ වේදනාවේහි චන්දරාගේ සංඥාවේ සංකාරයේහි විඥානයේ කියන පඤ්චස්කන්ධයේ චන්දරාගේ දුරුකලන යම් දාසක. චන්දරාගේ දුරුකරන නිසා ඒවා සමග විද්‍යාමානින් සත්ව ක්‍රියාකාරීත්වය කෙලවරුනේ නිසා. සත්‍යයයි යමකින් පැනෙවද? ඒක ඉවරයි. අන්නේ කියන නිවන් දැක කෙනාගේ නැවත ඉපදීමක් නැහැ. ක්‍රියාත්මක වීමක් නැහැ කියේ. හැබැයි පඤ්චස්කන්ධය වශයෙන් අර හටගත්තේ ඒක කවුරු නැති කලේ. ඒක තිබුණා අපිට මොකද? මේ සත්‍යය ඇති වුණාද නැති වුණාද ආදී වශයෙන් ප්‍රශ්න කරනකොට අරිහතුන් වහන්සේගේ ස්වභාවය වෙන අහන්න එපා කිව්වා තේරුම් ගන්න බැරි නිසා. ඔබ කිව්වා හොරා ගන්න බැහැ ලෝකයා. ඒ අතීත අනාගත වර්තමාන ගොඩනගලා තිබිච්ච ගොඩනගන්න ලැහැත් වෙච්ච නිර්මාණය කරමු. ඒක නැද්ද හොතේ තියෙනවා කිව්ව සත්‍යය තව ඉන්නවා කියනනම් මුලා පිටියකට වරිනවා. ඒකත් නැහැ කිව්වොත් එහෙම අනිතරේ කියනවා මොකවත්ම නැති වෙන එකක් නෙවෙයි කියන්නේ. සත්‍ය කියන එක නැද්ද? නැත කියන දෘෂ්ටියට බහිනවා. උච්චේ දෘෂ්ටියට බහිනවා. මේ සාස්ත්‍රද දෘෂ්ටියටයි උච්චේ දෘෂ්ටියටයි ලෝක සත්‍යය බහිනවා. පිරිනවා කැපගෙනා ඉන්නවද නැද්ද කියන මේකට උත්තර දෙන්න කියද ඔය කරන්නේ. යම් හේතුවක් නිසා ඵලයක් වශයෙන් ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාදාමයේ තියෙන තාකල් සත්‍ය කියලා විද්‍යාමානයි. ඒ ක්‍රියාකාරීත්වයේ හේතු නැත්නම් ඵලය නැති වීම නැහැ කෙරවලකොලොත් සත්‍යයයි ක්‍රියාත්මකයේ නැත්නම් එතන සත්‍යය පනවන්න බෑ. යම් රූපයකින් යම් වේදනාවකින් යම් සංඥාවකින් යම් සංකාරයකින් යම් විඥානයකින් ක්‍රියාත්මක වෙයි. යමක් යම් දැනේ වඩවන්න පුළුවන් නම් ඒ තා සත්‍යේ වෙන්නේ ඒක. අන්න සත්‍යය කාමාවචර ලෝකේ ඉන්නා රූපාවචර ලෝකේ ඉන්නා අරූපාවචර ලෝකේ අරූපාවචර වම් මේකලා ඉන්නා දැන් යා අහවත් දැන ක්‍රියාත්මකයි ඔය ආදී වශයෙන් කියන්න පුළුවන්. නැ සත්‍යය ක්‍රියාත්මක ඉන්නේ ඔය ටික ක්‍රියාත්මක වුණොත්. නැ චන්දරාගේ දුරු කිරීමේ යම් දැනකදී රූපස්කන්ධයේ ක්‍රියාත්මක වුණේ නැත්නම් වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංකාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ සත්‍යය දැන් කවුරු වුණාද කියලා එන කිව්වොත් වෙච්ච කෙනෙක් පනවන්න බෑ. කෝ සත්‍යය කිව්ව පනවන්න බෑ. අන කෙලව. මේ ඇති කලි මේ වේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස උපාදාය ධම් උපජ්ජ. මේ ඇති කලි මේ වේ මේ උපන් කලි මේ උපදී. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස නිරෝධාය ධම් නිරුද්ධ. මේ නැති කලි මේ නොවේ. මේ නිරෝධ කල්ලි මේ නිරෝධ වේ නිරුද්ධද උදා වෙන්නේ නැහැ. අනේ ධර්මයෙන් යථාර්ථය දැනගන්න ක්‍රම. ඉතින් මෙතින් මේ මනෝද්වාරයේ හා මනෝද්වාරයේ සිත් පිළිබඳව. දැන් මෙතින් දැනගන්නවා මනෝද්වාරයේදී යමන එක ක්‍රමයක්. මනෝද්වාරය කියන්නේ ඕකයි. ඒතර හිතෙන් හිතන්න පුළුවන්. හිතර ගත් ඒවා ගැන හිතන්න පුළුවන්. ඕනනම් ඒවෙන් හිතවිලි ගොඩනගන්නත් පුළුවන්. බාහිරින් නොගෙන ඇහෙන් නොගෙන කනින් නොගෙන නාසයෙන් නොගෙන දිවෙන් නොගෙන කයින් නොගෙන ඒහා සම්බන්ධයකින් නොගෙන ඒවෙන් ගත් ඒවා පිළිබඳ මුල් කරගෙන එතන ඒ ආශ්‍රේ පිහිදලා හිතෙන් හිතන්නත් පුළුවන් ගත් ඒවා පිළිබඳ මතක සටහන් අරමුණු කරන්නත් පුළුවන් දිහ කරන්නත් පුළුවන් ඒ පිළිබඳව කටයුතු කරන්න පුළුවන් පංචද්වාර ආවර්ජනය වෙන්න ඕනේ නැහැ මනෝද්වාර ආවර්ජනය කියන එකයි කියන්නේ ඒක මනෝද්වාරයේ අවශ්‍ය වෙන කොටස් දෙකක් තියෙනවා. ඒක මනෝද්වාරයේ අවශ්‍ය වෙන්නේ. පංචද්වාරයෙන් ගත්ත අරමුණු පිළිබඳව. ඒවෙන් අවශ්‍ය මනෝද්වාරයේ වීදි කොට නැගලා. ඒ තුලින් යලි යලි ඒ රස වෙදින්න. ඇහෙන් යමක් ගත්තට පස්සේ. ඇහෙන් දර්ශන අරමුණක් අරගෙන. පළවෙනි චක්කුද්වාර චිත්ත වීදිය කොට නැගලා. ඒ අරමුණ ආස්වාද ජනකන. නේද? ඒක දැනගන්න ඕනකම ලෝක සත්‍යයන් දැනගැනීමේ බලාපොරොත්තුව තියෙන නිසා. ඒක මොකද්ද කියලා බලන්න තවත් චිත්ත මනෝද්වාර චිත්ත වීදි තුනක් නිබඳවනවා මනෝද්වාරය ඇතුළු කරගෙන. පංචද්වාරයෙන් ගත්ත අරමුණක් මනෝද්වාරයට අරගෙන, ඒ මනෝද්වාරයේ ඇතුළු කර අරමුණ හිත පිහිටවගෙන. යලි යලි චිත්ත වීදි තුනක් නිසාධනය කරලා තමයි පංචද්වාරයෙන් ගත්ත එකක් නිශ්චය කරගන්නේ මෙන්න මෙහෙම එකක් ගත්තේ කියේ. අති සූක්ෂම වේද පැලපිලක් ඔය කියන්නේ. ඕකට කියන අනුබද්ධ ආධාරක චිත්ත වීදි. චිත්තක්ෂණ 1000ක් ආවිස ඇති මනෝද්වාර චිත්ත වීති කියනවා. මේක ඕනෑවෙන්නේ පංචද්වාරය හා සම්බන්ධ වැඩපිළිවෙල කරන කෙනෙකුට. ධානලාභී වල ධාන සමාගත්තේ ඉන්නකොට ඕක අවශ්‍ය නැහැ. එයා පංචද්වාරය සම්බන්ධ වෙන්නේ මේ යන්නේ මනෝ පූර්ණ මනෝද්වාර චිත්ත වීති. ඒ චිත්ත වීති වල චිත්තක්ෂණ සීමාවක් නැහැ. තමයි ලක්ෂ කෝටි ප්‍රකෝටි ගන්න කියලා කරනවා කරන්නත් පුළුවන්. හතරකින් සීමා වෙන්නත් පුළුවන්. ඒකට 1000ක සීමාවක සම්බන්ධයක් නැහැ. ඒක හරි ගැඹුරු පැත්තක් ඔය කියන්නේ. විග්‍රහ කරගත්තා හරි අමාරුයි තෝරා ගන්න. ඉතින් මෙහෙම මනසට ගත්ත දේවල් තමයි අපි නිතරම නැවත නැවත මතක් කරන්නේ. ඊයේ දැකපු දේ අද මතක් කරන්නේ මනෝද්වාරේ. ඒ මතක සකහන අපි ගන්නවා මනෝද්වාරේ. මනෝද්වාරේ ගන්න ඉතලා මනසින් ගන්නවා. මනසින් මතක් කරනවා. ඕක කියනවා ద్వාර මුක්ත කියලා. ద్వාර මුක්ත චිත්ත වී. ద్వාර මුක්තයි කියලා වචනයක් අපි ධර්මයේ තියෙනවා. එහෙනම් ద్వාර මුක්ත සිත් හටගන්නේ කොහොමද? ద్వාර සිත් මොනවද? ద్వාර මුක්ත සිත් මොනවද කියලා සෑහ ගන්න ඕනේ. දැන් පටිසන්ධියන හේතු වෙනකොට ద్వාර මුක්ත සිත්ය කියලා කියනවා. පටිසන්ධි චිත්තය හටගන්නකොට ద్వාර මුක්තයි. පංචද්වාරයෙන් ඉතරලා ගන්න එක. මනෝද්වාරයට ගිහිල්ලා මනෝද්වාරයෙන් එහාට ගතිහිත කියන එකක් තියෙනවා. දැන් අපි හිතමු යම් කිසි අරමුණක් දැකලා කෙනෙක් බය ගන්න. භයානක අරමුණක් වෙන්න. ඇහැ ගන්න දිවනාසය ශරීරය කියන මේවට ගෝචරලා භයානක අරමුණක් ආපුහම. ඒ අරමුණ නිසා හට ගන්නවා බය හිලා. දැන් ආපු අරමුණ ගෙවිලා ගියා. ඇතින් බය ගෙවුණා. අරමුණ ගෙවුණාට බය ගෙවුණා. නම් බය මොකින්ද අපේ ගත මොන හිතේ පංචද්වාරයක් නෙමෙයි මනෝද්වාරයක් නෙමෙයි එන බය බයවම අපි වෙවි යලි යලි බයක් එනවා බයම හැංගීමක් නැගෙනවා යලි යලි බය නැගෙනවා අන්න ගතියක් බය ගතියක් ආව ගතියක් නැහැ මෙන්න මේ වගේ ගතිය තමයි කෙනෙකුගේ උපතර හේතු වෙන්නේ මුල් වෙච්ච කාරණේ පංචද්වාරයෙන් ගන්න පුළුවන් අරගෙන ගතියක් ඇති කරගන්න මේ ගතිය කියන්නේ ඇහෙන් ගත් එකක්වත් කනින් ගත් එකක්වත් නාසයෙන් ගත් එකක්වත් දිවෙන් ගත් එකක්වත් කයෙන් ගත් එකක්වත් හිත හිතයින් එකක්වත් නෙමෙයි. ඕව නැතුව පහල වෙච්ච එහෙමුත් නෙමෙයි. අන්න ගතිය නිමිත්ත කිව්වේ තන්නේ ඒක. ඒව නිසාම මුලින් අල්ලා දීලා සකස් කරලා දුන්නට පස්සේ. ඉතින් ගතිය තුල ඉන්නේ. ඒ ගතිය ඇන්නේ. ළමයට අල්ලගෙන ගහනවා. කෝඩුවකින් දැල්ුවා. ඌ දැන් අඬනවා පැහැදා. ඒ පස්සේ යනවා විතර ගහන වේදනාව. නෑ ඒකෙදි ඇතුළේ ශෝකාකුල භාවයක් තියෙනවා ශෝකාකුල භාවයේ ගතියක් වුණා. දැන් ওই ගති ලක්ෂණේ ඔහුගේ මනසේ යක්තා කියලා ක්‍රියාත්මක වෙනවා. ඒ තාකල් ඒ ගතිය ක්‍රියාත්මක කළා නම් බාහිර නිපදවන යවි ව්‍යාකරණය. ගතිය ශෝකාකුල නම් ඒ ගතිය මතු කරගෙන දෙනවා ශෝකාකුල ස්වභාවය බාහිරට. අන්න කෙනෙක් මරණාසන්න මොහොතක ගතියක් ඇති කළාට පස්සේ මනස මරන්න අපිට බැහැ. ඇස වැරිය හැකි, කය වැරිය හැකි, කන වැරිය හැකි, නාසය වැරිය හැකි, දිව වැරිය හැකි, කය වැරිය හැකි. ගතිය මරන්න අවිතරයි. ගතිය මරන්න වෙන එකක් නෙමෙයි. ඉතින් ඇහැ ගන්න දිවනාසයේ ශරීරයේ බෝම්බයක් ගහලා කුකුල්ලා කියලා. ගතියේ බෝම්බ වදින්නේ නැහැ. මිසයිල් ගහන්න බෑ. ඒක කොහොම භෞතික ලෝකේ තියෙනවා. මෙන්න මේ නිසා කෙනෙක් මැරෙනකොට පහල කරලා තියෙන ගතිය තියෙනවා නම් ගති චිත්තය කියන එක අන්න මනෝද්වාරේ මනස හා සම්බන්ධ. ద్వාර මුක්ත චිත්තය. ඔන්න ඔය චිත්තය තමයි ඊළඟ උප්පත්තියකට අවශ්‍ය කියලා පසුබලය හදාගන්නේ. ඇහි පේන එකවත් කලින් ඇහෙන එකවත් නෙමෙයි. ආපු ගති ලක්ෂණය. ඒ නිසා තමයි අපිට එක භවයකින් ගති ඊළඟ භවයේ උප්පත්ති ආවට පස්සේ ගතිය නිසා උපතාවට පස්සේ. අනිත් භවයේ ඇහිච්ච පිළිච්ච එකක මතක නැහැ. ඊට ඉස්සෙල්ලා භවයේදී විච ඇහිච්චා පිළිච්චා මතක නැහැ. ඒක ගන්නවා නම් ගතිය ආශ්‍රයෙන් ගිහිල්ලා. ඒ ගතිය පහළුනේ මොන හේකින්ද කියලා බලන්න. අන්න ගතිය පහළ වෙන මොල බලපහම වෙනවා පංචේන්ද්‍රිය ගෝචර මෙච්ච මූල සිද්ධිය. අන්න ඊහා භවයේ දකින්නවා. එහා භවයේ දකින්න හේතුව ඔන්නේ සූක්ෂම දෙන තේරුම් ගැන අපිට යන්න බැරි නිසා යම් ගතියකට ගියහම අපි ගතියේ ගති ස්වභාවයට ඇලෙනවා ඒක වහල් වෙනවා ඒක මධ්‍යස්ථ බවට වතුනොත් කොහොමද මේ ගතිය ආවේ කියලා ඒක නොඇලි බලාගෙන ගියහම මෙන්න මේ අරමුණේ නෙමෙයි මේ ගතිය ආවේ කියලා දැනගත්තා ඒ අන්නේ දරි ඊළඟ භවයට යනවා භවය ආවර්ජනය කරන්න පුළුවන් පෙරවිසු ගතිය ආවර්ජනය කරන්න පුළුවන් ඉන්නේ ඔහොමයි මේ කාම ලෝකේ කාම අදහසින් ඉඳගෙන භවයේ ඇලුමත් අරින්න බැරි නිසා අර ගතිය පිළිවන් තියෙන ඇලීම වහල් බව අතරින්න බැරි නිසා ඒ ගතිය ඉක්ම ගිහිලා එහා පැත්ත බලන්න ඕකයි දැන් ඒක ඇති වෙන්නේ ගතියක් නිසා පරිවර්තනය කෙනෙක් චුති පරිසන්දි අවස්ථාවකයි දැන් ලෝක සත්‍යය චුතවුනේ නැත්නම් පරිසන්දි වශයෙන් අවතරක් නැතුව සසර ගමනේ ආවන අන්නේ එන කටියේ තමයි ඔය දිනේ පිරමව ගැන යාති සමාධි ඥානෙන් එහෙම කියන්නේ අජුදනේ මරණය කිව්වත් චුති නෙවෙයි දෙන්නේ ශරීරය මැරලා ගියා අරගෙන මානසිකත්වයේ ලැබුව අධ්‍යවස භාවය මැරලා ගියේ නේ එහෙම නම් චිත්ත පරිසම්පති වුණොත් එහෙම කියන්න බැරුව යනවා එහෙම කියන්න පුළුවන් නම් දිවස පහල කරපු කෙනෙකුට කියන්න පුළුවන් එහෙම නැති අනික් කෙනෙකුට ඒ ටික කියා ගන්න බැහැ ඒක හොයාගන්න බැරුව යනවා එහෙම නම් ඒකට හේතුකාරකවන්නා වූ දිවසක් ලැබෙන්න ඕනේ පුණ්‍ය ඉන්ද්‍රියෙන් හරි කර්ම විපාක ඉන්ද්‍රියකින් හරි එහෙම නැත්නම් ධ්‍යාන ඉන්ද්‍රියකින් හරි ඒකේ ගැළපෙන ඉන්ද්‍රියක් ලැබුවොත් එහෙම කියන්න පුළුවන්. ඒක සාමාන්‍ය මනසකට ගෝචර නෑ. ඊළඟ ගා පෙර බව කියන අය මං ඉස්සෙල්ලාත් බෑ මෙහෙම හිටියා මෙහෙම හිටියා මෙහෙම දැන ඉන්න මිනිසෙක් නම් මිනිසියව ගැන කතා කරනවා. දැන් අද්දව ගන්නාවු කියාගෙනත් යනවා. මේ මොහොනිය කරලා ආදි වශයෙන් ගන්නත් එහෙම ප්‍රම තියෙනවා. හැබැයි ගියේ මං බලලෙක් වෙලා හිටියා ඊට පස්සේ මිනිහෙක් වෙලා හිටියා කියලා කියවෙන්න තා වෙනකන් අහු වෙලා නෑ. බලලෙක් වෙලා ඉඳලා මිනිහෙක් වෙන්න චුති පරිසන්දි අතර ගති වෙනස් වීමක් වෙන්න ඕනේ. බලල ගතිය මිනිස් ගතියට හැරෙන්න බෑ මිනිස් කාලේ බලන්න. අනිත් චුති පරිසන්දි අතර ගතියක් වුණා නම් ගතිය මාධ්‍යයක් වෙලා හිටන් ගතියෙන් තමයි ඊළඟ භවයට පරිවර්තනය වෙන්නේ. එතන යම් කිසි කෙනෙක්ගේ අතීත පෙර බව ගැන මෝහණයක ලබලාගෙන ගියත්, ජාති ස්මරණ ඥානය වෙන්නේ කියන ළමයි ඔය කියන කතාව අරගෙන බැලුවා පෙර බව කියන ළමයි. ඒ ළමයි වල කාටවත් කියලා නැහැ මෙච්චර කාලෙකට. බලයෙක් වෙලා හිටියා, බල්ලෙක් වෙලා හිටියා, ඊට පස්සේ මිනිහෙක් වෙලා හිටියා කියලා එහෙම එකක් කියලා. දැන් ඒකේ හොඳ පැහැදිලි දෙයක් තියෙනවා. ළමයි මනෝ විකාර කියනවා ඕවා කියන්න ඕනේ. ළමයි ওই සිද්ධි දන්නේ නැහැ. ගති පරිවර්තනය වෙන හැටි සසර ගමනක් හැදෙන හැටි ඒවා කියන්නේ නැහැ. හැබැයි බල්ලු බලලු දැකලා තිනවා, ඊට ඉස්සෙල්ලා මිනිස්සුලා දැකලා තිනවා, අහලා තිනවා, බල්ලෙක් කියලා හිටියා, මිනිහෙක් කියලා හිටියා, ඊට ඉස්සෙල්ලා ඔමත් ඒ අහලා තිනවා. අහගත්ත මානසික විකෘතියකින් ළමයි කතා කරනවා නම් ওই විදිහේ. එක එක නාගේ අහගත්ත ඒවි. ওই ළමයින්ට අපුරට කියන්න බුණා මම බල්ලෙක් කියලා අහවල් ගෙදර හිටියා. බල්ලෙක් කියලා අහවල් ගෙදර හිටියා ඊට ඉස්සෙල්ලා හිටියා මම මිනිහෙක් කියලා අහවල් ගෙදර අහලා නමි. ඒ જાතියක් කියන්න ඕනේ. හැබැයි අහම ඒවා බැරිලාවත් එහෙම එකක් අපේ මෝහන විද්‍යාවේ මෝහණයකට කට්ටියටවත් අහු වෙලා නැහැ. ළමයිගේ පෙර බව මෝහණයෙන් අහගෙන කිව්වා. අදිටි ඒ જાතියක් කියන්නේ. ඒක කියන්නේ බැරුව යනවා. කියන්නේ කියන එක තෝරා ගන්න බැරි සත්‍යයක් වන්දේ. එයාගේ මානසික ගෝචර නැති වෙන ආවර්ජනය කරන්න බැහැ. මේ භවයේ ඉස්සෙල්ලා භවයක් ගැන අහපු දෙනක ඉතක ළමයි ඒ වගේ යම් කිසි සිද්ධියකින් අරගෙන මොහන විද්‍යාත්මක ක්‍රමයකින් විද්‍යාත්මක අරගත ක්‍රමයකින් ඊට ඉහළ භවයේ කියන අය ළමෙන් කතා කරන්න බෑ මොනවද කියන්නේ ඒ භවයේ තුල ක්‍රියාත්මක කරන ප්‍රතිචාර දෙන්නේ ඒකින් හරි ගෙනියනවා ඒ ළමයා මේ දෙකෙන් ඉතිපස්සේ ඒ භව වැඩි ලක්ෂණ ඉතිපස්සට පස්සේ අත් දෙකයි කකුල් දෙකයි බෙවි තියාගෙන ඇබරි ඇබරි එහාට යනවා මෙහාට යනවා අහබර උත්තර දෙන්නේ ඊට පස්සේ මොකද කරන්නේ එක එක නෑ යන්නේ ඇදෙලි. ඥාන කිව්වා. අන්න බලලෙගේ අධ්‍යයනයක් ලබලා තිබිච්ච මේ භාගෙ ඉතිරලා බලල් අධ්‍යයනයක් ලබා තිබුණ ළමයිගේ ස්වභාවය.
ගතිය වෙනන්න
නෙවෙයි. ගති ලක්ෂණේ එයාගේ කරන දෙයන්නේ ඒක. ඒතර ගත්තාම ඒ ගතිය ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ ගති ලක්ෂණේ දැන් උදේ ළමයාගේ ක්‍රියාත්මකව තිබුණා. පොඩි ළමයා කාලේ මොන විදිහෙන්වත් බෑ කරවල මුට්ටිය පේන්න තියෙනවා. ඔක්කොටම හොරින් ගිහ බෑ කරවල කියලා කාලේ. අර ගති ලක්ෂණ බලලා වෙලා හිටු ගති ලක්ෂණේ මිනිස්සු ළඟ ඉඳ බද්ද වෙවි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අමු කරවලමයි කන්නේ. ඒ ළමයා කැමතිනේ නුළු විරිත් දාලා ඉන්න කන්න. ඔක්කොටම හොරින් නම් ලැජ්ජා හින්න වට විතර කවුරුවත් නැති ගමන් හොරේම මුට්ටියල කරවල කරලා කරන් බැලුවා. අර ගති ලක්ෂණේ නැහැ. ඉතින් ඔය වගේ යම් කිසි භවයෙන් භවයට පරිවර්තනය වෙනකොට චුති පරිසන්දි අතර අතරක් තියෙන භවයක පරිවර්තනයක් ආවත් ඕක කියන්නේ ඒකින් ඉහාර කියනවා. ඒවැ නොවැළෙන නොබැඳෙන දිවස් තත්ත්වෙන් ධාන ලබන ඒකෙන් දිවස පහල කරලා ඒ දිවසට ගෝචර කරගත්තොත් ඒ අර කීය හැකි මම හරකෙක් වෙලා හිටියා බල්ලෙක් වෙලා හිටියා විද්‍යාත් කියලා මෙන්න මෙහෙම කෙනෙක් වෙලා හිටියා. ඒව විග්‍රහ කරගෙන යන්න පුළුවන්. ඒක හරවාගේ ජාති ස්මරණ ඥානය කියන එකත් එහෙම කියන්න බෑ. ඉතින් මේ ඔක්කොම පෙන්වන්නේ මේ ඔබලා පෙන්වන්නේ මනෝද්වාරය සහ මේ මනස ක්‍රියාත්මකේ ආකාරය. පෙන්වන්න. මතක සතන් ඉන්නේ යයි නොඉන්නේ යයි. සමහර විට මතක් වෙන්නේ නැහැ මතක් නොවෙන්නේ යයි. විශේෂ කරුණුවක් මතක් වෙන්න නොවෙන්න හේතු මොනවාද? ඒකට දෙන්නම කාරණා. ඉතින් මනෝද්වාරය කියන එකේ ස්වභාවය ඒකයි. ඉතින් මනෝද්වාරයේ මනෝද්වාර චිත්ත වීදි හර ගන්න ඕනේ. මනෝද්වාර ක්‍රමලට තියෙනවා ద్వාර මුක්ත සිත් එකක්. අනේ ద్వාර මුක්ත සිත් වලින් තමයි අපි අර ගති ලක්ෂණ වලටපත් වෙලා ඉන්නේ. කෙනෙක් වර්ණාසන්න මොහොතක ద్వාර මුක්ත චිත්තයේ තමයි හේතු වෙන්නේ ඊළඟ අධ්‍යාපන ගොඩනගීමට අවශ්‍ය කරන පරිසරයේ ශක්තිය උදා කරගන්න. දැන් චක්කුද්වාර ධාරක මරණාසන්න චිත්ත වීතිය කියලා ගන්න මරණ ආසන්න චිත්ත වීතිය. ආසන්න චිත්ත වීතියයි තියෙන්නේ. ඒකේ චුත වෙනවා පරිසන්දි ලබන උඩ. චුතිය චිත්තද නෙවෙයි පරිසන්දි චිත්තය නෙවෙයි. කර්මජ ගුණ කර්මජ. එන චිත්ත වීතිය චිත්තසෙන් 17ක් අතර දාන පුළුවන් කර්මජ ක්‍රියාවලිය. එන චුති චිත්තයයි පරිසන්දි චිත්තයයි කිය චිත්තසෙන් දෙකක් දාන්න පුළුවන් මේ චිත්ත වීතිය චිත්තස්කම මේක. නැවතෝ වර්ණවාගෙන තියෙන්නේ. චුතිචිත්තිය කියලා කිචිත්තක් නැහැ පරිසම්පි චිත්තක් නැහැ තව චිත්තක් නැහැ චිත්තස්සන 17ක චිත්තේ විඤ්ඤාති චිත්තස්සන වල දැන් මොතේ චුතිපටිසම් මූල ධර්මෙ නිරුද්ධයි චුතියයි පරිසම්පියයි වාගය පූර්ණ කර්මජයි චිත්තජෝනි ගන්න දෙයක් ඒකට නැහැ කියන්නේ චිත්තජ අවශ්‍යත් හැබැයි හිතින් නිබදවල මුල දෙන්න ඕන දුන්නාට පස්සේ කර්මජ ක්‍රියාකාරීත්වයට වැස්සට පස්සේ ద్వාර මුක්තයි ඒක ద్వාරයෙන් ගන්න චිත්ත විදිහා සම්බන්ධ නැහැ
ආසන්න චිත්තෙදී
ඔව් ආසන්නනේ මරණ ආසන්න චිත්තෙ විදිහේ ආසන්න හිත වීදියේ අන්තිමට කර්මජ ක්‍රියාකාරීත්වය නැවතිලා නැවත ආරම්භ කරනවා වූ ස්ථානයේ තමයි චුති චිත්තස්සේ ළඟදී කර්මජ ක්‍රියාකාරීත්වයේ ගිනාපේක ඉවරයි. ඒ භවී ශක්තිය ඉවරයි. පරිසන්දියලදී නැවත කර්මජ ක්‍රියාකාරීත්වයක් ආරම්භ වහරගන්නවා. ඒ නිසා කර්මජ වෙනස් වීම තමයි එතන සිද්ධ වෙන්නේ. හරි ගැඹුරු පැත්තක් අභිධර්ම ගැන දන්නේ නැතුව ආයතන. අර දන්නා කීප දෙනෙක් ඉන්නවා ඔය විදිහ විග්‍රහ කරේ. අනික කරව හොරා ගන්න හරි අමාරුයි. නැන්නේ ඒ කොටිය දකින්න නැතුව ඔය ඥා හිතගෙන කතා කරන්නත් බැහැ. දලවතින් යමක් දැනගන්නවා ඒ. මේ මනෝද්වාර සිත් කියන්නේ අන්න ඒවයි. මේ මේ පිළිවන් තේරුම් ගන්න බැරි හරියක් එන්නේ තිබුණා නැවත අහන්න. දැන් මේ තව ප්‍රශ්නයක් එහෙම එනවා තින හටගත් සියල්ලෙන් නිදහස් වේවා වෙත්වා. මේ පිළිබඳ දහම් විග්‍රහය කරලා දෙන්න කියලා ඉල්ලීම කරනවා. දැන් හටගත්ත සියල්ලෙන් නිදහස් වෙනවායි කියලා කියනකොට අපි දකින්නවා නිදහස් වෙන ක්‍රම දෙකක් තියෙනවා. අපිට කරන්න පුළුවන් එකක් තියෙනවා, සිද්ධ කරන්න පුළුවන් එකක් තියෙනවා, සිද්ධ වෙනකම් බලා ඉන්න එකක් තියෙනවා. හටගත්ත සියල්ලෙන් නිදහස් වීම ක්‍රම දෙකකින් සිද්ධ වෙයි. එකක් තමයි හටගත් සියල්ලෙහි චන්ද රාගයේ නිදහස් වීම. ඒක අපිට ආර්ය මාර්ගයවල කරගන්න පුළුවන් දෙයක්. හටගත සියල්ලෙහි ආසාවෙන් යම් බැඳීමක් තිබුණා. ඒ ආසාවෙන් ඇලෙන බැඳෙන භාවයේ නිදහස් වීම චන්දරාගයෙන් නිදහස් වීම. ඒක ආර්ය මාර්ගයවල ලෝකේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් දැකලා අනාත්ම වශයෙන් දැකලා අසාරයි කියලා දැකලා. අසාරත්වය තියෙන දෙක මම මොනවට බැඳින්නද කියලා. යථාභූතයේ තුලින්. අන්නේ බැඳීමේ නිදහස් වෙනවා. මෙන්න මේ නිදහස් වීම තමයි අරිහත් ඵලය කියන්නේ. සියල්ල පිළිබඳවම චන්දරාගයේ නිදහස් වීම ආර්ය මාර්ගයේ වැඩීමේ ඉහළම ප්‍රතිඵලය අරිහත් වේ. සියලු ආකාරයෙන්ම චන්දරාගයේ නිදහස් වෙනවා. හැබැයි හටගත්ත සියල්ලේ නිදහස් වෙන්න උන්වහන්සේ පිරිනවා පානකම් ඉන්න ඕන. ඒක ගන්න හටගත්ත සියල්ලෙම මේ කය හටගත්ත සියල්ලටයි. ඇඳුමක් අඳිනවා කියන හටගත්ත ඒවටයි. සකස් වෙච්ච අයයි. සකස් වෙච්ච එකේ නිදහස් වෙන්න බැහැ අරිහත් දේවත් වෙනවා. මතු සකස් කරන්න තිබෙන හේතුව අපහසින් තියෙන මේ චන්දරාගයත් වෙනවා ඒකේ නිදහසු නැහැ. එහෙනම් හටගත්ත සියල්ලෙන් නිදහස් වෙන්න අවශ්‍ය නැහැ. අවස්ථා දෙකකින් සිද්ධ වෙන්නේ. හටගත්ත සියල්ලෙන් නිදහස් වෙන්න අවශ්‍ය කෙනා ඒ වහල් භවෙන් නිදහස් වෙලා චන්දරාගයෙන් නිදහස් වෙන්න ඕනේ පළමුව. ඒකින් අරිහත් දේවත් වෙන්න ඕනේ. ඊට පස්සේ හදා හටගත්ත සියල්ලෙන් නිදහස් වෙන්න අවස්ථා වෙනකම් බලා ඉන්න ඕනේ. මොකද අවස්ථාව කවද හරි ජීවිතයේ අවසානය. ඒ ජීවිතයේ අවසාන මොහොත වෙනකම් ඉඳ වෙනවා. හටගත්ත සියල්ලෙන් නිදහස් වෙන්න. මේ අපි ඔබ දැක ගන්න ඕනේ හටගත්ත සියල්ලෙන් නිදහස් වෙද්දා කියන කල්තිය නිදහස් වෙන්න කියොත් එහෙම හරියන්නේ නැහැ. සම්පි ගොඩේ දාපු විවාහය වෙනවා. මොකද හත් ගවක් තියා සම්පි අපිට ගහන්න පීනන්න පටන් ගත්තා කියලා අපි එක්තරා හාසි කතාවක් තියෙනවා. ප්‍රස්තාවක අන්න ඒ වගේ ලැහැත් වෙනවා. අපි ඇයි හටගත්ත සියල්ලෙන් නිදහස් වෙන්නේ? වැඩ කරන්නේත් නැහැ, ගෙදර වැඩ කරන්නේත් නැහැ, මොකුත් නැහැ, ඔක්කොම දාලා වෙලා හටගත්ත සියල්ලෙන් නිදහස් වෙන්නේ. ඒක දාහම් විරෝධී වැඩක් නිසා. යථාභූතී වැඩක් නෙවෙයි. හටගත්ත සියල්හි චන්දරාගෙන් නිදහස් වෙලා අපි වැඩ කටයුතු කරගෙන ඉන්නවා. එදින්දා අපිට යමක් කරන්න ඇත්නම් ඒ යුතුයකම සලකන්නේ යුතුයකම කරන්න ඕනේ. කළ යුතු යමක් ඇත්නම් මේ ජීවිතේ නිසා නොබසුබටව නොපැකිලෝ ඒක කරගෙන යන්න ඕනේ. ඒක චන්දරාගය නෙමෙයි. ඒ දේ පිළිබඳ යම් ඇලීමක් බැඳීමකින් හැදෙනා නේද? අන්න ඒක චන්දරාගය. දැන් කසාය පිළිබඳ අපේ ඇලීමක් නැහැ බැඳීමක් නැහැ. හැබැයි කසායේ ප්‍රයෝජන දැකලා අපි කෙස් කහ ටික හරියට කරගෙන යනවා. බොහොම සැලකිල්ලෙන් කරනවා කසාය හිඳින එක. තෙල වේද හිඳ ගන්නවා කසායේ. හදා ගන්නවා. හැබැයි ඒ තෙල් වලටවත් බේත් වලටවත් කිසිම ප්‍රියභාවයක් නැහැ. ප්‍රිය කළ ඇලෙන්න දෙයක් නැහැ. හැබැයි දන්නවා මේක මේ ලෙඩේට මේක කරගත යුතුයි. ඒ ලෙඩේට ප්‍රතිකාරයේ ප්‍රත්‍යවශයෙන් මේක දිය යුතුයි. යාක බඩගින්නත් මහ රෝගයක්. බඩගින්නට කන්ද දිය යුතුයි. පිපාසය රෝගයක්. පිපාසයට බොන්න දිය යුතුයි. චන්දරාගය නිසා චන්දරාගය හටගන්න ක්‍රමයක්. අවිද්‍යාවෙන් හටගන්න රෝග ටික බිඳගත් හැකියි. අවිද්‍යාව ප්‍රතිඵලයෙන් හටගන්න රෝග ටික බිඳින ගන්න ඉන්න ඕනේ. බඩින් ඉන්න අවිද්‍යාවේ රෝගයක් නෙමෙයි. බඩින් ඉන්න අවිද්‍යාවෙන් හටගත්ත පැවැත්මේ දෙවෙනි ප්‍රතිඵලයේ රෝගයක්. හේතු ඵලයේ රෝගයක් ඒක. අවිද්‍යාව හේතුවෙන් කය නැමැති ඵලය හටගත්තා. කය නැමැති දැන් ඵලයේ හේතුවේ ඵලය. ඵලයේදී එනවා බඩගිනි වේදනාව පිපාස ඔක්කොම එනවා. කැක්කුම වේදනාව දාහේ එනවා. මේ අවිද්‍යාවේ රෝග නෙමෙයි. අවිද්‍යාවේ රෝග මොනවාද? අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකේ නිත්‍යයි දුකයි ආත්මයි කියන දෘෂ්ටියේ විහිදලා. මනවල රූප පස්සේ ශබ්ද පස්සේ ගන්ධ පස්සේ රස පස්සේ ස්පර්ශ පස්සේ ගිහිල්ලා. ඒ තුලින් ගොඩනගා ගන්න ලෝකයක් තියෙනවා. මෙන්න මේ නිසා අසහනයටපත් වෙනවා. පෙර නොතිබූ අසහනයට අපිට මූණ දෙන්න වෙනවා. අන්න අවිද්‍යාවේ හටගත්ත රෝගය. හිතේ හටගන්නවා නම් මොනවා හරි අපි ගති රස ටික ගොඩනගා ගන්න. කාමයේ මුල් කරගත්ත පංචකාමයේ මුල් කරගත්ත නේද මානෙ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය මානෙ පරිගණී වීජාති එකක් මුල් කරගෙන ඔබේ යම ගොඩනගා ගත්තා. මෙන්න මේක අසහනයටපත් වෙනවා. මෙන්න මේ අසහන රෝගය කියනවා ගොඩනගා ගත්ත අවිද්‍යාවේ රෝගය. බඩගින්න පිපාසය ආදී අවිද්‍යාවෙන් ගොඩනගපු රෝග නෙමෙයි. අවිද්‍යාවෙන් ගොඩනගපු දේක දෙවෙනි ප්‍රතිපල. ඒකයි ඔබ දින වෙනද අව්‍යාකෘත කර්ම කිව්වෙත් ඔන්න ඔය පුඤ්ඤාපිත එතකොට කුසල අකුසල අව්‍යාකෘත කුසල අකුසල දෙකම දාන්න බෑ ඒක විපාක වශයෙන් ලැබෙන්නේ ඉතින් අන්න ඒ නිසා මොකද වෙන්නේ මෙතෙන්දී අපි දැනගන්න ඕනේ සියල්ලෙන් නිදහස් වෙන්න අවශ්‍යමයි අව්‍යාකෘතයෙන් නිදහස් නොවුනොත් නේද කුසල අකුසල නොවෙන්නේ අපි විපාකයෙන් හටගත්තේ යමක් ඇත්නම් ඒකෙන් නිදහස් නොවුනොත් ඒ නිසා වෙන දුක විඳින්න වෙනවා. අරිහත්ත්වයට පත් වෙනවා බඩගිනි විසඳ වෙනවා. බඩගිනි දුක විඳින්න වෙනවා. ආහාර නොගත්තු බඩගිනි. විපාස වෙනවා ජලිය නොදුන්නු. ආනන්ද විපාසය වතුර ටිකක් දෙන්න ලෝතර බුදේලා පුළුවන් නද වෙන්නේ. තුන් වතාවක් ආනන්ද විපාසය වතුර ටිකක් දෙන්න. බුදුරජාණන් වහන්සේ දිල්ලීමක් කළා. විපාසයේ දුක. ඒක අසහනය දායක. හැබැයි ලෝතරා බුදේලාම ඒකෙන් මිදෙන්න බැරුව ගිය. කවද පිරිනවම් පාන්නේ? ඊට පස්සේ නම් පිපාසය කියලා කියන්නේ මොකක්ද? ආනන්ද කියලා කෙනෙක් හඳුනනවා. ඒකක් සම්බන්ධයක් නැහැ. පිපාසය හැදෙක තිබ්බ සීල සම්බන්ධ ඉවරයි. බඩගින්න එක තිබ්බ සීල සම්බන්ධ ඉවරයි. සීත උෂ්ණ එක තිබ්බ සීල සම්බන්ධ ඉවරයි. කය දරා ගන්න යන්නේ එන්නේ යැපෙන්න හොවදන්න පිරිසිදු කරන්න තිබ්බ සීල සම්බන්ධ ඉවරයි. හිත පිළිබඳව යම් දෙයක ගොඩ නැගෙන්නේ හිතේ වේදනාවක් තිබ්බ සීල සම්බන්ධ හිත පිළිබඳ ඉවරයි. නැත් ගත හිත පිළිබඳව තිබුණ ආව රූප ධර්ම පිළිබඳ සීල සම්බන්ධ කෙලවර වෙච්ච දා. අන්නේ එදාට තමයි බලාපොරොත්තු වෙන සියලු දුකින් නිදහස් දාව. ඉන් ඒක අපි බලාපොරොත්තු වෙනවා නම් අපිට අයින් කරන්න එකක් තියෙනවා අයින් වෙනකන් ඉඳ එකක් තියෙනවා. අනේ අවිද්‍යාවේ විපාක වශයෙන් ගොඩනගලා දුන්නේ යම් જાතියක් ඇද්ද? ඒ ගොඩනගලා දුන්නේ જાතිය දුන්නු. අපිට අයින් කරන්න බැරි අර කියන අව්‍යාකෘත ධර්මයක් ගොඩනගලා දුන්නා. ඒක ගෙවෙනකන් ඉන්න ඕනේ. ඒවා ගොඩනගමින් යම් කිසි මානසික අසහනයක් විඳ පැත්තක් තියෙනවා. ඒක යථාර්ථය අවබෝධ කරගෙන ඒක විඳ හරින්න කල්තිය. චන්දරාගේ විඳ හැරීමෙන් නිදහස් වෙන්න ඕනේ. අන්න ඒ වගේ අපි සියල්ලෙන් නිදහස් වෙන්නේ එහෙම. හටගත් සියල්ලෙන් නිදහස් වෙන්නේ දෙ ආකාරයකින්. හටගත් සියල්ල පිළිබඳ චන්දරාගේ නිදහස් වෙනා කොටසක නිදහස් වෙනවා. සෝපනිදේශ නිර්වාණය කියලා එකට කියනවා. ඊළඟට හටගත් සියල්ල විපාකේ ජීවිලා කියලා කියලා වෙච්ච දාන එක නිදහස් වෙනවා. අනුපතිදේශ නිර්වාණය කියලා එක. මේ අනුපතිදේශ නිර්වාණය ලබන්න බෑ ලැබෙන කමින්ද. සෝපනිදේශ නිර්වාණය කෙලෙස් නිර්වාණී කෙලෙස් නිවා හැරීමයි. මතු කරගන්න ඕනේ. දැන් බෙල්ල කපාගෙන මැරෙනවා කියලා කියන්නේ බෙල්ල කපාගෙන මැරීමේ සිද්ධ වෙන්නේ කය සම්බන්ධව තිබෙනවා වගේ විපාකයෙන් ගොඩනගා ගන්න ගත උපක්‍රමයක්. දැන් මේ උපක්‍රමයේ හරියන අයත් දිනනවා වරදින අයත් දිනනවා. ඒක සම්පූර්ණ නියම් කරන්න පුළුවන්. සසල චන්දරාගේ දුරු කිරීමට හේතුකාරක ඇතුව යම් කෙනෙක් හිටියොත්. ඊ අවසාන ප්‍රතිඵලය ලැබලා තිබුණා. චන්දරාගේ විදහැරලා තිබුණා. නැවත මතු හද ගන්න. රාතුණී කරාන්තර වාසින් බෙල්ල කපාගෙන වැරදි ඉතිලා අරිහත්තරපත් බෙල්ල කපන ලාගේ අරිහත් නැහැ බෙල්ල කපාගෙන කපාරතර වාසින් වැරදි ඉතිලා අරිහත් දැලොක වෙනසක් තමයි තියෙන්නේ අපි දකින්නේ මොකද්ද ඒක ඇඟේ තිබෙන වේදනාව ඔක්කොම දැවුණා බෙල්ල කපාගත්තට පස්සේ මොකද උනේ දැන් අපි දකිනවා මෙහෙම දෙයක් සමතීසී වෙනවා කියලා වචනයක් තියෙනවා යම් කිසි ස්ථානයකින් ජීවිතයෙන් දිර සිදෙන මොහොතේ අරිහත්යත් ලැබුණොත් ජීවිතයේ සිදීමයි අරිහත්යේ ඵලයයි දෙක එකට ලබනවා. ඒකට කියන සමසීසී වෙනවා. ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී චුත වෙන මොහොතේ එනකොට. ඒ මොහොතේදී අරිහත්යත් ලබලා චුත වෙනවා අවසානයි. අධ්‍යක්ෂින් ලබාගන්නේ අධ්‍යක්ෂින් කියන්නේ මෙහෙමයි. අරිහත්ත්වයට ලැබුණ බව ආවර්ජනා කරන්න වෙලාවක් නැහැ. ආවර්ජනා කරන්න නෑ. මම අරිහත්ත්වයට පත් වුණා කියලා දන්නේ. එහෙම හිතන්න වෙලාවක් නැහැ. හැබැයි අරිහත්ත්වයට පත් වුණා. හේතු රෝධනා ඵල නිරෝධය. මතු පැවැත්මට තිබෙන හේතු ඔක්කොම නිරෝධ කරගන්න. කය නිසා පවතින යම් දුකක් තියෙනවා නම් මේ දුකයි ඉවසන්න බැරි. ඒ දුකේ ඉවසන්න බැරි ගමින් ඒ දුක හරගත්තේ කය නිසා. මතු ඇහැක් බලන බලාපොරොත්තු කෙලවරන අහන බලාපොරොත්තු කෙලවරන ගදසුම දැනගන්න බලාපොරොත්තු කෙලවරන රස දැනගන්න බලාපොරොත්තු කෙලවරන පහස ලැබෙන බලාපොරොත්තු කෙලවරන යාර හිතන බලාපොරොත්තු නැත්නම් දැන් යාර තව අයින් කරන්න බලාපොරොත්තුවක් නැහැ හැබැයි ඒ ටික ඔක්කොම අහක් කළා අර විපාක කය ලැබුණාට පස්සේ කය නිසා හටගන්න යම් තුවාලයක වේදනාවක් ගෙඩියක වේදනාවක් හරි දැවිල්ල පිටිල හරි එහෙම දැනෙනවා ඒක විපාක වේදනාවක් දැන් යාර අඩුපාඩු තියෙන දුක නිදහස් වෙන විපාක වේදනා නිදහස් වෙන එක විතර. බලාපොරොත්තු දී ඔක්කොම නැති වුණාත් දැන් මෙහා එක දෙයක් තියෙනවා. විපාක වේදනා පිළිබඳ උපේක්ෂාවකට වෙන්නේ. ඒ නිසා යාර වික්ෂිප්තතාවයක් තියෙනවා. දැන් විපාකේ එනකොට කයේ ස්වභාවය මේකයි කියලා දැනගත්තා. අන්න ඒ ටිකත් අයින් කරන්න ඕනේ. කාම රාගත් නැහැ, රූප රාගත් නැහැ, අරූප රාගත් නැහැ. නමුත් මාන උද්දච්ච අවිද්‍යාව කියන පොඩි පොඩක් ඉතුරු තියෙනවා. අන්‍ය පොඩි ඉවර කරන්න බැරි නිසා. තමාට තියෙන වේදනාව පිළිබඳව අසහනකාරී උද්දච්චයක් ඇති වෙනවා. උදහස් බවක්, විසිරුණු බවක් ඇති වෙනවා. අවිද්‍යාව නිසා. ඒක තෝරා ගන්න බැහැ, ඒක හැදිනේ. හටගත්ත දේක හැදීමමයි මොනවා කරන්නේ. ගෙවෙන කන් ඉන්නවා. අර කම්පා වෙන දෙයක් නෑ. ඔන්නේ පොඩි සමතන නෑ. අන මාන උද්දච්ච අවිද්‍යාවකින් අයින් කරන්න තියෙන ඔන්නේ පොඩ්ඩ. යම් දුකකට කරදරයකට පත් වෙනකොට. ඒකෙදී ලෝක ස්වභාවය ඕක තමයි. මේක තියෙන කන්. එන එකක් වෙච්චා. ඒ වෙලාවක වෙච්චා. මට ඒක පස්සේ වෙච්චා. අන්න ඒ ටිකක් පුරුණ වෙච්චාම හරි හතේ පුරුණ. වෙදම ගැවුරුද? ඒ අන්න ඒ ටික පුරුණ නැති නිසා තමයි බෙල්ල කපාගත්තේ. අනනාමිලා දෙක අතේ තියෙනවා. හරියක් මාර්ගෙත් බලලා තියෙනවා. කාමරාගත් නැහැ, රූපලාගත් නැහැ, අරූපලාගත් නැහැ. මෙතනයි ඉන්නේ. මානව විද්‍යාවෙන් ඥාගෙන ඔය පොඩ තමයි අන්තිම ඉතුරුණි. මානිය නිසා අල්ලගත්ත පොඩක් තිබුණා. මේ මානිය. දැන් මට මේ දුක එනවනේ. මට තාම හිතෙනවනේ. අනේ මට කියන එකත් එක සම්බන්ධ වෙන්නේ අන්න ඔය පොඩ තිබුණා. මේ මම කියලා හදාගත්ත අවිද්‍යාවේ ගුණ කොට නෙමේ දුක දෙන්නේ. ඒක වැඩි කාලයක් පවතින්නේ කොයි මොහොතේ කිවිල යනවා. ගෙල්ලා කිවි.
අනන්තයේ
ප්‍රාණඝාතය කියලා කියන්නේ අනික් කෙනෙකුට හිංසා කිරීම. යම් කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරපු නම් ප්‍රාණඝාත පාපයට අහු වෙනවා. තමා තමාට හිතුවා ගැනීම නෙමෙයි. තමන් තව කිරු හිඳින්න. තමන් අනුරයම අවඩයක් කරලා තමයි ප්‍රාණඝාතයට අහු වෙන්නේ. තමාගේ ජීවිතය සමානිත කර ගැනීම ප්‍රාණඝාතයට අහු වෙන එකක් නෙමෙයි. ඒක හැබැයි හේතුඵලයක් තියෙනවා. මොකද නැති කරගත්තේ. එතන ඒක බලපාන. තමන්ගේ ජීවිතය නැති කරගත්තේ මොන හේතුවකද? සමහර කෙනෙක් අනුන්ගේ පලි ගන්නත් ඕක කරනවා. මම ඉන්න කෙනෙක් ඔක්කොම කරන්නේ ඉඳ පිළ හොඳ වැඩක් කරන්නේ. તો කන හිටි බලන්න. ඔව් වාහිර මරණාමත් ඔය તો බලාගෙන તો කරගන්න. පලි ගැනීමේ මානසිකත්වයක් තුළ තමයි ජීවිතය නැති කර ගන්න පුළුවන් කෙනෙක්. වෙලාවට තමන්ට තමන් ගහගන්න. තරහ ගියහම. අනුග්‍රහය තමන්ගේ තමන් ගහගන්න. ඊයනෝම ඊයන්නේ අනුගේ පලි ගන්න කරන වෙලාව. ඈ ඒ නැස්ති පාපයක් තියෙනවා. ඒ ප්‍රාණඝාත පාපේ නෙමෙයි. ඒක ඇතුල තියෙන එක. ප්‍රාණඝාත චේතනාවෙන් හද ගන්න පාපේ නෙමෙයි ඉතන තියෙන්නේ. ඉතන තියෙන්නේ ද්වේෂයේ මුල් කරගත්ත ද්වේෂ සහගත පාපය. ඉවි හද ගන්න අවිද්‍යා ව්‍යාපාද. ව්‍යාපාදේ මුල් කරගත්ත පාපේ. මනස මුල් කරගත්ත. කයෙන් හද ගන්න පාප තුන එක. ප්‍රාණඝාත අදත්තා දාන කාමිත්‍යා දාන කයින් නිසා හද ගන්න පාප තුන. මුසාවාද පිසුනාවාද බලසාවාද සම්පක්කලව වචින විසාද ගන්න පවතුන. අවිද්‍යා ව්‍යාපාද විච්ඡාදිටි කියන්නේ දැඩි ලෝභය සහ වෛරය නේ ව්‍යාපාදේ මිත්‍යා දෘෂ්ටි. ව්‍යාපාද කියන්නේ තමයි වැහැරෙන පැත්තට වැටෙන. තමයි විනාශ වෙන පැත්ත. අර ඒක මිනිසෙක මේ කඩේක අපි දැක සිද්ධියක්. ඒ වෙනිහයි කඩේ දිනන මේ කනුවක්. එළියේ දෙනවර මේ ඉතරා තින බ්ලෑලි වහන කනුවක්. විනය ඉදරයින් එක පාන නැගිට නැද වැදෙන කණුවේ ඔල්ලු. උදේ අම්මෝ ඌයි කියලා අල්ලගත්තා 10කට 10කට කියලා අදුවේ කරා. හතර පහ සදාක් වගේ තමයි 60 හන්දර ගෙඩි ගැවුවා. මේ කවුරු හරි කියන්නේ කලි ගන්න. තමයි තමන්ට වෙච්ච එකට තමා විදිහම කලි ගත තමා. දැන් මේක කණුව හතික් නෙමෙයි. මේක නිකන් දස විද ආග්‍රහස වස්තු. ඔයි නවයක් ආගාධ වස්තු. නවවිධ ආගාධ වස්තු නවයක්. දසවැනි එක තමයි අත්තාන රූපේ. අත්තාන පීඩනි. හේතුවක් නැති තරහය. කෙනෙක් පුද්ගලයක අරමුණු නොකරන තරහය. සමහර අය පුද්ගලියෝ වැඩක් කරන්න ගිහිලා වැඩේ කරන්න බලනවා දබල ගහලා කන්න පොඩි කරලා ඉඳලා. එක එක නයි හැටි. ඔව් තමා තමාට වේදනාව දී ගන්නවා. අස්ථාන රෝපිය කිව්වේ. ඒක ද්වේෂ සහගත පව් වලට වැටෙන්නේ මනසේ හැද ගන්නා වූ මනස මුල් කරගත පව් වලට. බාහිර බුද්ධිලක්ෂයක් එදෙන මුළුන්නේ නෑ. ඊයේ පාපයක් තමයි. ඉතින් එහෙම හදගත්ත පාපයෙන් යම් කිසි බුද්ධිය තමයි දෙහිදී හානි කරගන්න පුළුවන්. හැබැයි ඒ නිසා සමන්ද සිද්ධ වෙනවා. කාලාන්තරය කරගෙන ඒක විපාකයේ විදිහ. ඉතින් ඒක තමයි කියන්නේ. ඉතින් එයා ගත්ත විපාකේ දැන් සමහරట్లాට එයා ඒ ලෝකෙ ඉපදිලා. ඒ කරගත්ත විපාකේ යන්නේ. එයාට විපාක දෙනවා කියන්නේ එයා විදිහම මනසින් ගොඩනගාගත්ත එකක් ඒක. මනසේ දූෂිතතාවය ඇති කරගෙන මනසේ දූෂිතතාවයෙන් කෙනෙක් නිසා හෝ එයා පිනිහිමරපත් වෙනවා. කෙනෙකුට පහර ගහන්නේ නැතුව. ඊට පස්සේ එයාට හැම වෙලෙම බේඳ පටන් ගන්නවා ඒ මානසිකත්වයේ මුදා වෙනවා. ඊට පස්සේ මැවිලා පෙන්න පටන් ගන්නවා එයාට ඒ જાතියම කරදර කරන් දෙනවා. ඊට පස්සේ යාම කියන්නේ ඒ රෝගේ වහ හොයනවා. මැරිච්ච රෝගෙත් වහ හොයනවා. ඒ වගේ ක්‍රම තියෙනවා. දැන් ඊතර අනික් අයක තරහ වෙලා දෙන්න කැමැත්තෙන් ගල ගන්න බැලලා වැටුනොත් එහෙම. ඒ තරණ තරණය. ඉතින් ඒ ක්‍රියාවලිය උතරම සිද්ධ වෙනවා ගන්ධබ්බ ලෝකවල. අතනින් පැන්න මැරුණ අනිත් පැත්තේ කැරකිලා ආව ආයි දින්නවා දැක අමැරිලා නේ අරින්නේ. දෙන්න එකතු වෙනවා. අපි මැරෙමුද? මැරෙමු. අපිට ඕනේ නැ ජීවත් වෙන්න. ආත්මය වැදගෙනින් ගියෝගිය වැදිලා හින්දුවා කිය කිය දිවස බලන්න ගිහම ආරෝහි සන්තෝෂෙන් ආවගෙන ආර ක්‍රමේම ගන්ධබ්බ ලෝකේ දෙන අත්තර බැඳගෙන ඉදි හින්දුවා කිය පයින්ව ගලපන්න අර වගේම ඇවිල්ලා බලනවා කෑණි කැල්ල විසුණා ගියා ආයි බලනකොට ගහගුල දෙන්න දෙපැත්තේ ආයි මැරෙමු අපිට වැඩක් නැහැ මේ ජීවිතේ. හොඳයි ආයි තත්ත්වල වැඳගෙන ආල හින්දුව කියන්නේ ආයිමයි. ඕක කෙලවරක් නැහැ දහස් කෝටියක් ගියා. සමහරකට කර්මහතිය ගෙවෙන්නේ කවද්ද? එදා වෙනකන් ওই සිද්ධිය ওই විදිහට ඔයගොල්ලෝ ගියා. අදක් තියෙන අදත් ඔක දකින්න තියෙනවා. ඕක ඔක අද දැකපු ඇති. කියන්නේ සාමාන්‍ය අර මනසේ ක්‍රියාත්මක වෙන අනුකූල වෙන වෙලාවට ඔවගේ වෙච්ච සිද්ධිය ওই විදිහට දකින්න. දැන් කෙනෙක් ගහකින් වැල්ලා කෑගැහුවා. ගලකින් පල්ලා වැල්ලා තියදී හානි කරේ ඔකඩයක් වුණා. සමහර ලාද ওই සිද්ධිය අනික් අයද මේ අදෘශ්‍යමාන හරකින් වාගේ. ඇහෙන අවස්ථාවක් තියෙනවා. මොකද වෙන්නේ ගන්ධබ්බ ලෝකේ ඔහු ඒ ක්‍රියාවලිය තව යන්නේ. ඒකයි හේතුව. ඉතින් අත්තානයි කියන්නේ විභාග නැති වෙන්නේ නැහැ. ඒ වරස් විභාගයක් තියෙනවා. ඒවැය තියෙන විභාගය තමයි ප්‍රවෘත්ති විභාගය. ඒ කර්මයන් නිසා කර්ම පදයක් කරගන්න බැරි වෙනවා. කර්ම පදයක් නොවන නිසා කර්මයන් පදින් ප්‍රවෘත්ති විභාගය යම් යම් භවයක උපන්නොත් උපත් යන ක්‍රියාත්මක වෙන විභාගය බවට පත් වෙනවා. හැබැයි දෙල්ලම් වැඩක් නෙමෙයි ඒක. කවදා හරි මේ මොනවා කියන්නේ මේක වැඩක් නැති එකක් කියලා දැනෙන්නේ කවද්ද? එදා වෙනකන් ඉවරයක් නෙමෙයි. කර්මානුරූපෝ. ඒක ශක්තිය අපිට කියන්න බෑ මුත්‍යද කියලා. දැන් බුදුන් කෙරෙහි චිත්ත ප්‍රහාදයක් හටගත්තා කියන්නේ බුදුදාන මහන්සිය කරපු මුත්‍යක් නෑ. අපිට හටගත්තේ අපේ මනසේ පිරිච්ච අලෝභ ආදේශ මේ චිත්ත ප්‍රහාදය. හැබැයි මේ ප්‍රහාදය තර ප්‍රවෘත්ති විභාග කියලා දෙනවා. මතක් වෙන ගානේ සාන්තිය මතුවෙනවා. නෑ දැන් යම් කිසි පුද්ගලයෙකුට පුළුවන් ඒ පුද්ගලයාගේ ශක්තියට ගැත් කරන්න පුළුවන් පුණ්‍ය ශක්තිය. පින් දීම එකක් අනුමෝදන් වීම තව එකක්. දත පින් ක්‍රියාවත් වලින් දෙකක් ඉන්නේ. දින එක අනුමෝදන් විය යුතුමයි ලැබෙන්නේ කියලා එහෙම එකක් නෑ. පින් දීම එක පුණ්‍ය ක්‍රියාවක්. ඒක එක රටාවක්. අනුමෝදන් වීම තව රටාවක්. ඕනනම් පින් අනුමෝදන් වෙන්න දෙන්න ඕනේ නෑ. අපි කියන්න ඕනේ. දැන් ගෙදරක දානියක් දෙනවා. සායක දානියක් දෙනකොට අපි දැන් අපේ ආච්චිට ආතන හරි මැරිච්ච කෙනා මුල් කරලා කිව්වා. හැබැයි ඔය වෙලාවේ තව ඉන්න පුළුවන් ආතන තන තබනත් තව ඉස්සෙලා ඉන්නකොයි. ඒ උරන්ගේ ලංගුඩ දාන්නේ නැහැ අපි කිව්වේ නැහැ. ඒ උරන් අපි වෙන්න පුළුවන් මොනනම් ඇවිල්ල. අනුහසුනොත් යාර අපි දෙන්න ඕනේ බිනක් දෙනවා. අනේ බින් අනුමෝදන් වීමේ පුණ්‍ය ක්‍රියාව. පින් අනුමෝදන් වෙන්න නම් අපි දෙන්න අවශ්‍ය නැහැ. අපි රුදුන්නා කියලා ප්‍රශ්නයක් නැහැ. දීපුදී අනුමෝදන් වෙනවා නම් ඔයාලා දීපු පිනයි අනුමෝදන් වෙච්ච පිනයි බින් දෙකක් එනවා. එක පිනේ කොටස් දෙකක්. එහෙමයි සකස් වෙන්නේ. ඉතින් ඒකත් හේතුක ඵලයක් ඉතින්. ඒ කියන්නේ අත්තාන කුපිතතාවයත් ඒකත් මොහේ මුල් කරගන්නේ. කරපුදී එකම නෙමෙයි. දැන් තමන් විදි යම් කිසි විදියකින් අත්තාන මොහේ මුල් කරගෙන මුලා මුල් කරගෙන ඇති කර ගන්නා වූ එක්තරා මුලා වෘත්තියක් තියෙනවා. ඒ මුලා වෘත්තියෙන් හටගන්න එක තමයි ඒ කියන්නා වූ අස්ථාන කෝපය. අස්ථාන කෝපයක් මතුවෙනවා. ඒකට හේතුව මොහය. භුන මොහාදිකය. මොහ මූලිකයි. අස්ථාන කෝපය. විතිකිච්ඡා සම්පවිත හිඳයි උද්දත්ත සම්පවිත හිඳයි. සැකේ එකක්. අනුන් කරපු වරදක් නැහැ. ඒ වුණාට සැකයි. දැන් සැකේට වාග්ග වෙනකොට අනේ පුද්ගලයාට ගැළුවේ වෙන්නේ නැහැ. අනේ පුද්ගලයේ කොහොම හැක කරවන්න වෙලක් කලේ නැහැ. තමාගේම මනසේ මෝහය මුල් කරගෙන. ඕක සැකයක් හදා ගන්නවා. සැකෙන් දුක් විඳිනවා. ඒ වගේ අවිද්‍යාව තමයි. ඒක වැඩක් නැති අකාරදේ බව හිද්දියා බව දැකේ නැති එක. නේද? ඒ සැකේ මුල් කරගෙන දුක් විඳිනවා. එක උද්දච්ච වෙනවා. විදි එක විදිහට එක උද්දච්ච. උද්දච්ච උදහස් බවට පත් වෙනවා. අනේ තමයි අස්ථාන කෝපය කියන්නේ. මේ උද්දච්ච සහ විදි කිච්චා කියන්නේ මේ හිද්දක මොහ මූලික හටගන්න. මේ අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන්නේ මේවෙන් යුද්ධ වෙලා අන්‍ය බුද්ධිලට බහර ගෙවුවා. අන්‍ය බුද්ධිලට අවඩක් කරුවා. ඒ කර්මපතයක් වෙනවා. කර්මපතයක් වුණොත් ජරා කර්මයක් හත්තියක් උපත් වෙනවා. අපාගත වෙන්න හැරි ඒක හේතු වෙනවා. අර අත්තාන කෝපය කියන එක වෙච්ච දෙනක මොනේ වෙන ජනක හේතුක හිද වෙච්ච දෙනක එදෙනි ගාල හිද වෙනවා අන්න ඒක ප්‍රවෘත්ති භාගවතේ ඉනි හදගත් සියල්ලෙන් නිදහස් වෙන්නේ ඒ ක්‍රමයටයි ඉතල චන්දරාගෙන් නිදහස් වෙන්න ඕනේ විපාකයෙන් නිදහස් වෙන අවස්ථාවකින් ඉන්න ඕනේ තවත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ මේ දහම් පාසල් ගුරුවරයෙක් වශයෙන් ගන්නකොට මේ නිවැරදි බුදුදහම අහගෙන ඒ විදිහට දැන් තෝරාගත්ත දේ අපේ දහම් පාසලේ උගන්වන්න බෑ කියන එකයි මේ කියන්නේ. ඉතින් අද වශයෙන් කියෙහිම තමයි. දහම් පාසලේ ඉල්ලා දෙන එක මොනවාද ඒක අපි කියා දෙන්න ඕනේ. ආගේ කොච්චර ඇත්ත වුණා තනිකව කියා දෙන්න බෑ. දැන් මේකේදී ප්‍රශ්නයක් තියෙනවා මේ සංගමේද සූත්‍රය අනුව මේ ධර්මීය අධර්මීය කිරීම බුද්ධ වාසිතියක් අභාසිතියක් කිරීම. දැන් මෙයා සංගමේදීන අයත් වෙනවා. දැන් මේක අයත් වෙන ක්‍රමයක් තියෙනවා. මොකද මේකෙත් තියෙන අපි අර කර්මයයි කර්මපතයයි ගොඩ නැගෙනවා වගේ. මේ මොකද ආලන්තර පාප කර්මයක් බවටපත් වෙන්න නම් මේ සංගමේදී කියන එක සම්පූර්ණ වෙන්න අර උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් පොය කරන පොය සීමාවත් තුළදී මේ අපි ඒක ධර්මීය අධර්මීය හැටියට අධර්මීය ධර්මීය හැටියට කර ප්‍රකාශය කරලා ඒක යථාර්ථයේ කියනට පිළිගත්තේ නැතුව කොරසක් වින් කරගෙන ගිහිල්ලා නැහැ වෙනම සංග කර්මයක් කළා නම් අන්නේ වෙලාවේ සංග වේද පාප කර්මය කියන ආනන්දර පාප කර්මය සිද්ධ වෙයි. ඒ කියන්නේ අනිකණික ඒවා මහා පාප කර්ම තමයි. ධර්මයේ අධර්මීය කරන එක අධර්මයේ ධර්මීය කරන එක සංග වේද පාප කියන ආනන්දර පාප කර්මයට වැටෙන්නේ. හැබැයි මහා බලවත් පාප. අපාගත වෙන්න හේතු වෙන පාප තමයි ඒවා. ඉතින් මේ වැදී අපි දකින්නේ මෙන්න මෙහෙම දෙයක් ඒකවල. දැන් වාසිතියක් මේ බුද්ධ වාසිතියේ නවරදියක් බුද්ධ වාසිතියක් හිට අපි උගන්නන්න සිද්ධ වුණොත් මේක අපේ රැකියාවන. අපි ඒ ළමින්ට කියා දෙන්න ඕනේ. මෙන්න ඉස්කෝලේ වර්ණවල උත්තර ලියන මේ ක්‍රමය. මෙන්න මේ උත්තරේ ලියුවොත් මොන ගොම් උබරුවක් වුණා කමක් නැහැ. මේක හරි දන්නේ මේ විදන් ඉන්න කට්ටිය මෙන්න මේ ක්‍රම මෙහෙම උත්තරයක් දුන්නේ. හැබැයි ඔක යථාර්ථයේ මේකයි. ඔබ මතක තියාගන්න ඔබ ලියන්න. අපි නිදහසින් මෙහෙම. මෙන්න සත්‍ය මෙන්න නිවන් මාර්ගය. ඒක දැනගෙන නම් තමන්ගේ වැඩේ කරගන්න. ඔන්නේ පඬිතුය ඉල්ලන්නේ ඔකට මෙන්න මේ උත්තරේ. හැබැයි ඔකේ ගැළපෙන උත්තරේ නෙමෙයි අපි ඉල්ලන්නේ ඔය. විභාගේ ලකුණු ගන්න ඕන ඒකනේ ඒක ලියන්න. ලියලා ලකුණු ගන්න. ඉල්ලන්නේ ඒකනේ. ඇත්ත කිව්ව පිළිගන්නේ නැහැ. ඇත්ත මතක තියාගන්න තමන්ගේ මාර්ගය වඩා ගන්න. ඔය ටික ඉල්ලන කෙනාට ඉල්ලන දේ ලියලා දෙන්න. ඒගොල්ලෝ ඉල්ලන්නේ ඒ උත්තරේ. අර සිංහයා ළඟට යන සතු වල්ලා ගන්න උපක්‍රමයක් හදුවා. ළඟට ගියාට පස්සේ වරදක් තියෙන වෙලාවට රජු වහන්සේ අනික වරන නිකම් බෑ දඩුව මැද. කියපිය මම කට ගඳද සුවඳද කියන්නේ. ගඳයි කිව්වම රජු වහන්සේ අපහස කියලා එක මරනවා. සුවඳයි කිව්ව කොහොමද මම කට සුවඳ වෙන්නේ? તો බොරු කිව්ව කියලා මරනවා. හා දෙකේම මරන ගන්නවා. හා නරියගේ අවස්ථාවක් තමයි. ඌත් යනවා එහාට පිබිනවල මෙහාට පිබිනවල ළඟට ගිහිලා ඉනවල කෙඳිරි ගන්නවා. ඔය දොර එලා තියෙන්නේ. කියපිය මම කට ගඳද. දවස් ගානක නහ ආදුරේ හින්දිසා. ගඳ දෙරෙන්නේ නැහැ සුව දෙරෙන්නේ නැහැ. ඕනම් කපරියව තමයි තෝ පරමේ. තෝ විතරයි බිරිඳු. ඌ මරයින් ගෑවේ නැහැ. දැන් අපිට සිද්ධ වෙන ඔය ඇති ඔන්න ඔහොම කරන්නේ. දැන් අපි ඇත්ත කියන්නේ කියලා අපිට ඒ ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තෙන් ගහන. බොරු කියන්නේ කියලා තකා ගන්න පාපයක් සිද්ධ වෙනවා. ඔය දෙකම ගන්න නැතුව කියනවා මෙන්න මේකෙන් උඹලා මේක මෙහෙම ලියපල්ලා ඇත්ත මේක තෝරගන්න. ඉල්ලන එක ඕක නෑ ඉල්ලපු එක දීපල්ලා. වාහනේ අපි යන්නේ උන් ඉල්ලන්නේ ඒක නැති මො වෙන මොනවද දෙන්නේ අපි දකින්නවා නම් ඒ ළමින්ට කියා දෙන්නේ අපි විනයද කිව්වේ නැහැ ළමින්ට කියා දෙන්නේ අධර්මයේ අධර්මයේ හැටියට ධර්මයේ හැටියට කියා දෙලා මෙන්න මේක අනුගමනය කරන්න. ඔගේ ඇත්ත මේකයි. නමුත් ඉල්ලන්නේ බොරුව මෙන්න මේකයි. බොරුවක් නම් ඉල්ලන්නේ. ඒගොල්ලෝ ඒක නම් ඒක පිළිතුරු හැටියට බාර ගන්න. විවාහේ පිළිලා ජය ගන්න තියෙන්නේ ඒක. දැන් ඒ ළමයට යම් දාසේ යමක් කියා දෙනවා මොකද? ඔබලා යම් දාසේක ඔය කියන දන්නේ යයි. ඔය බොරු වලින් තමයි යන්නේ. ඔන්න ඔතෙන්ට ගිය දාසේ ඔබලාට හැකියාව ඔබලා කාට හරි හම්බ වුණා. එදාට ඔය කියන්නා වූ ඔය වාඩම් මාලාවේ යථාර්ථය දෙන්න මෙන්න මේක ඇත්ත කියලා. ඒක දෙන්න පුළුවන් දවසක් එනවා. කලමැදිරියා එළිය කරන්නේ ඉර පායනවා. ඉර පෑවට පස්සේ කලමැදින්නේ තරහ කරන්න බෑ. ඒක අපිට තියෙන්නේ මොකද? ඇත්ත ඇති ආකාරයෙන් දැනගෙන මේක විහිළු ප්‍රතිඵලය මතු කරගන්න. ඒ මතුවලා නැති නිසා තමයි කලබැඳිරිය ලිය කර කර ඉන්නේ. මොකද? ඉර පායලා නැති නිසා. ඉර වැහිලා ගිය නිසා. දැන් කියන්නේ වැහිච්ච ආලෝකය නැත මතු කරන් අපි ඒක කරගන්න. උපක්‍රම සීලිය කරන්න ඕන දෙන්නේ උපක්‍රමය අර ගන්න ඕන. පාපිය සිද්ධ වෙන්නේ යම් කෙනෙක් හැවැට්ටු අපි ඊළඟට ඇත්ත ඇති ආකාරයෙන් පෙන්ලා දෙනවා මේක අනුගමනය කරන්න. ඊළඟ ප්‍රශ්නේ ඕකන. ඒක අපි නම් මේ පොලේ ඉරුව. ඔයා රුපියල් 1000ක් දෙනවා කියන්නේ. මම පොලේ ඉඳලා රුපියල් 1000ක්. මට ඒකෙන් ඉහට අවශ්‍ය නැහැ රුපියල් 1000 නම් මම ඒ විදිය කරනවා. හැබැයි මේක පවුනම් මම කරන්නේ නැහැ. ඉතින් අරගොල්ලන් මහාචාර්යවරු ඉල්ලන්නේ මහාචාර්යවරු ඉල්ලන්නේ මෙන්න මේකේ මේ පිළිතුර දියල්ලා. දැන් යාගේ පොතේ තියෙන එකනේ.
ආරණවාසනේ කියලා නුඹත්
පේන්නේ. ඒ පේන්නේ. ඒ උතර ලියන්නේ උත් පේන කරන්න දෙයක් නැහැ. ඉතින් මේක සම්‍යක් ප්‍රයෝගය ඉස්කෝලේ ඉගෙන ගන්නවා කියන එක සම්‍යක් ප්‍රයෝගයක් නිසා ඒක විනාක් පවද්ද කියලා දාන්න පුළුවන් එකක් නෙමෙයි. පාසල ඉගෙනීම කියන්නේ ආරි මාර්ගයක් නෙමෙයි. ඒක සම්‍යක් ප්‍රයෝගයක්. දැන් ඔක්කොම ඉගෙනනේ උපාධිය පාස් කරලා ආවට පස්සේ යම් කෙනෙක් ඉරියව් රහන. දැන් මොකටද? රස්සාවක් කරන්න. මොනවද කරේ? දැන් උපාධිය එක ඉගෙන ගන්න. දැන් මෙතන තියෙන මේසන් වැඩ වඩු වැඩ. ඉතින් ඔයා මේසන් වැඩ දන්නවද? වඩු වැඩ දන්නවද? මොනවද දන්නේ? එදිනදා ජීවිතේට ගැටය ගහ ගන්නවත් දන්නේ නැහැ අඩු කරලා. පලංජිය බඳ ගන්නවත් දන්නේ නැහැ. ඉතින් ඔයා ඔය ඔයාලේ නම වැන්නේ මොනවද? අන්න එතන තියෙන උපක්‍රමයක් කියලා. රසාවල් ලන්න නොඹ රදිනවා කියන්නේ කරන්නේ. රසාවල් තියෙන දීමා කරනවා. එහෙන් එහෙර කියලා නොඹරයක් නොඹ රදිනවා. බොරු නොඹ ටිකක් දාලා හැබැයි නොඹ දාලා කලව කියලා ගයිනවා. නොඹරේ ඇදිච්ච එක රසාවල්. අන්න ඒ જાති එක තමයි රස්සාව හා සම්බන්ධව ජීවනෝපාය හා සම්බන්ධ වෙනක් නොවන දෙයක් ඉන්නේ. පුද්ගලයාට ගැඹුරු ගැඹුරු දෙයක් දීලා ඔය තුලින් කොටසක් වෙන් කරගන්න. ඒක ඉගෙන ගත්ත කොටස රස්සාවකට සූසෝ කියන එක. ඉතින් බලපුවාම වැඩපොළට ගන්න ගියේ නායකයෙක් දැන් ගන්නවා සූසෝ කියලා. තාජිගේ වෙන අප මේක මට කණ්ඩිය මට ඕනේ මෙතන වැඩක් හරියට කරන්න පුළුවන් මිනිහ. ඒ වැඩක් කරන්න ඔබ ඉගෙන ගත්තේ නැහිනා. උඹ මට සූසෝ නැහැ. ඔබ කියන්නේ නැහැ. නමුත් ඒ වගේ අදමින් තියෙන ක්‍රමය ඔන්න ඔහොම එකක්. ළමයිගේ කාලික වෙන මොකද අධ්‍යාපනය කියන එක එදා දුන්නේ ඔහොම නෙමෙයි. එදා දුන්නේ අවශ්‍ය දේ ඉගෙනනවා. ජීවත් වෙන්න අවශ්‍ය දේ ගමලා දුන්නා. ඒක විශාල සාර්ථකත්වයක් ලැබුවා. එයා ඉගෙන ගත්ත යමක් තියෙනවා. මොනවද ඉගෙනගෙන තියෙන්නේ? මම අහවල් විෂය පිළිබඳ ඉගෙන ගත්තා. ඒ විෂය පිළිබඳ හසල දැනුමක් ලැබුවා. එහෙනම් ඒ විෂය පිළිබඳ රස්සාවට සුදුසුයි. ඒක ගන්නවා. ඉන් අර කඩදාසියක අත්අඩංගුවක් ලී කරලා කෝටියක් ඇදගත්ත ජායාරූපයකට එක්ක තියෙන කඩදාසිය අධික කරපම වායිතාදී කියන්නේ ඕකට මොනවද දෙන්නේ රස්සාව? යක මන්සල් ලිහම කරද්දි මම කහනවට දෙන්නේ නෙමෙයි වැඩක් කරලා කරන්න පුළුවන් හැවුරු දෙන්නේ කියන්නේ ඇතරයි තිකාර. ඔය කොලේකට සල්ලි දෙන්නේ මල්ල හැත් එකේ. ඕකට ඉන්න ගීලනහ ඒ જાතිය සල්ලි දෙන්න දෙන කීම ගන්න. ඉන් යා වෙන ඒ જાතියම හදාගත්ත කුටු ව්‍යාපාරයක් තියෙනවා. උපාධි ජොබ් එක කියලා එකක් රජයෙන් දෙන මිනිස්සුන්ට සල්ලි එකතු කරලා ඉතින් වැඩියෙන් ඉගෙන ගන්න දෙන එක ඉතින් ඒක දෙකින් ඵලය. ඒකිනේ ඉතුරු කරන්නේ කියලා යවන්න දෙන්නේ. හැබැයි දන්න කේල් මරක් නැහැ. ඉතින් එහෙම කට්ටියෙම ගිහිලා ඉතින් ඔය තදනුලින් ආචාර්ය මහාචාර්ය ඔයගේ අතිවිශේෂඥයද ගිහිල්ලා. අන්තිමට ක්‍රිකට් ගහන එකක් පින්ගියා බුදුහාමර ලියන. කමුණු සතුරු වෙන අනු සතුරු වෙන අපි ගත්තු මා ක්‍රිකට් ගැනීම. දැන් මේ වගේ ඒවා ලියන කාලයක් ඇයිද කියනවා මේ කාලෙ වෙනවා. දැන් කරන්න දෙයක් නැහැ ඉතින් අපිට ඕකට. අන්න ඒ දැන් ඔය ඉල්ලන ඒවාට ප්‍රතිඵල ඉල්ලන්නේ ඔය જાතිය වැඩ පිළිටක්. ඉතින් ඔක යවනන් අකට නිගමනය කරන්න වෙන්නේ. ඕක ඉගෙන ගන්න ළමයි ඉස්කෝලේ යන්න ඕනේ නැහැ කියන එක. එහෙම කරන්න ගියොත් හදාගෙන තියෙන මේ රාමුවක් තියෙනවා මම ප්‍රයෝග රාමුවක්. ජීවත් වෙලා තියෙන්නේ ওই රාමුව තුල. ඒ නිසා ළමයාට ජීවිතය ගත කරන්න වෙනවා. ඒ තුල ඒ තරම් දැනගෙන. දැනගෙන යම් පිළිදෙනක කටයුතු කරන පුද්ගලයායි. ඒක දෘෂ්ටියෙන් ඒක දෘෂ්ටිගත වෙලා කටයුතු කරන පුද්ගලයායි දෙන්නේ. දැනගෙන කටයුතු කරන පුද්ගලයාට දිට්ඨි විභවිත හිත් නිසා දිට්ඨි සම්පවිත හිත් හටගන්නේ නැහැ. සතරපා ගත වීමට හේතු වෙන දිට්ඨි සම්පයුත හිතා. දිට්ඨි විපයුත හිඳින් ගත කරන කෙනා සම්මයා ප්‍රයෝගයෙන් තමන්ගේ වැඩේ කරේ තමන් මිදෙනවා. ලෝකෙට ගැටෙන්න යන්නේ නැහැ. ඒකයි හේතුව. බුදුදහම තියෙන්නේ යමකී යමකී නිවන් මඟ ඇවිදිනවා. ඒ ඇවිදින එක අයින් කරන්න. නිවන් මඟේ බාධක නැත්නම් යමකී. ඒ පස්ස යන්නේ නැතුව නිවන් මඟ වඩා ගන්න අප්‍රමාද. අපි හදන්නේ ලෝකයේ තිබෙන සියලුම වැරදි දහම් වැරදි පැත්ත හරි ගස්සන්න තරම් කරලා ඒ තුලින් ගොඩ නගා ගන්න ලෝකයක් හදන්නේ අපි ඉඳලා කරන්නේ. දැන් මේක රෝහෙ කරන්න බැරි දෙයක්. අපි තියෙන අනුපාඩුව සකස් කරන්නේ අපි සකස් වෙන ගමන්. කෙනෙකුට අවවාදයක් අනුශාසනාවක් කරනවා නම් ඒ විලාසිත කරනවනේ හරි පැත්ත. එළිය කරලා කැමති නම් එළිය කරගන්න. ඔබටත් එපා නම් ඕනේ කරගන්න. ඒක ඔබේ වැඩ. අපි එතන ඉන්න ඕනේ. ඒ තත්ියේ ඉක්මවා ගියම අපි ගැටීමට පාත්‍ර වෙනවා අපි දැන්. යථාර්ථය කරා ඉඳ වැරුව යනවා. ඒ මේකේදී අපි භාවිත කරන්න තියෙන ඉතරයි ළමින්ට පෙන්වා දෙනකොට ළමින්ට කියන්නේ මෙන්න මේකේ යථාර්ථයක් තියෙනවා මෙන්න මෙහෙම. දැන් යා බොරුවද කියලා දුන්නේ ළමින්ට? යාට පෞද්ගලික දිනේ බොරුවක් කියලා දුන්නේ මෙන්න යථාර්ථය. මෙන්න බොරුව. ඉතින් බොරුව තුල තමයි මේ ලෝකේ යන්නේ. ඇත්ත තුල යන්නේ නැහැ ලෝකේ. එතන බොරුව තුල බොරුව ගොඩනගගෙන තියෙන අපි අපිට ඉන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් දිත්‍ති විපරිත්‍යව ඉන්න පුළුවන්, එකක් දිත්‍ති සම්පරිත්‍යව ඉන්න පුළුවන්. දෘෂ්ටිය සමගින් දුනොත් ඔහු මිත්‍යා දෘෂ්ටි කියන. ඔහුට පාපයක් නැගිනවා. දෘෂ්ටියෙන් තොරව ඔහුගේ තුල ඇසුරු කරන්න පුළුවන්. ඒ දෘෝගින් ඈත් වෙන පැත්තට වැටෙනවා. කවදාත් එන්නේ හිත බැඳින්නේ. උපාදානියක් ඉදින්නේ. හතර පාගස උපාදානියක් ඉදින්නේ. ඒතොර ඒකෙම ඕනේ ලෝකෙ තුල අපේ වැඩේ කරගන්න. සියලුම පෞදුරු කරන ආකාරයෙන් ගිහිල්ලට ලෝකෙ තුල පෞදුරු කරන ආර්ය මාර්ගයේ පූර්ණ පැත්තට යන්න බෑ. ඒක අරිහත්ත්වයට පත් වුණ කෙනා අන්තිම තීරණයක් කරන ජීවිත ආසාවෙත් අන්තිම කෙරවලට ඉවර කරපු කෙනා. මොන හේතුවක් නිසාවත් මට අන්ත මාත්‍ර අවලක් අසාධාරණයක් කරන්න අවශ්‍ය නැහැ කියලා. එයාගේ ජීවිතේ ඊට පස්සේ විනෝපාරක පූර්ණ සුද්ධතාවයෙන් ගත වෙනවා. ඒ අරිහත්තුන් වහන්සේ විචාරය ස්වභාවය ඊට මෙහා ගන්න බෑ කෙනෙකුට. මහන්නි අරිහත්ත්වයට පත් වුණ අරිහත්තුන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙනා වූ චිත්ත ස්වභාවයේ ක්‍රියා ස්වභාවය අපි මම ඔබලෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදුරණාහි පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඔබලට කරන්න පුළුවන් හරියක් තියෙනවා. තේරුම් ගන්න පුළුවන් හරියක් තියෙනවා. ඒ මට්ටමයි ඔබලෙන් බලාපොරොත්තු වෙන්නේ. අරිහතුන් වහන්සේගේ ස්වභාවයේ ඔබලෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක පෙන්නනවා. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි ඉන්න මට්ටමේදී අපිට මග වැඩින්න බාධා කරනවා. ආර්ය මාර්ගයේ යථාභූතිය ලබා ගන්න යමක් බාධා කරනවා. ඒකෙන් ඒකෙ මිදෙන්න ඕනේ ඉතින්ලා. ඒකෙන් යථාභූතිය පූර්ණ වෙච්ච මට්ටමට අපේ හිත නිරායාසයෙන්ම කොච්චර ලෝකේ ආත්මලාභය ලබන්න මොනවද වුණා. ඒකෙන් ඈත් වෙලා යයි. ඊට පස්සේ යාර දෙවි. අර ළමයාට හරි දෙවි. මට වැඩක් නැහැ මේ අසාධාරණ වෙදී රස්සාව කර මොනවද ජීවත් වෙන්නේ. මට මේ ගෙවල් දොරවල් හදාගෙන මේ ලෝකයා සුන්දරයි කියන ලෝකේ මොනවද ජීවත් වෙන්නේ. මට ඒක වැඩක් නැහැ. මට වඩා හොඳයි මේ ජීවිතෙන් ඈත් වෙලා පැවිද්දට යන්නේ. එදින් හරිය තව තවත් සුද්ධ වෙන්නේ. ඒ ළමයාගේ අවබෝධය මට ඒක හිතේ. දැන් අපි ඉඳා ඉන්නවා. නෑ මේකෙම ඉඳගෙන අර පෞඩියක් නොකරන ක්‍රමයක් හදාගන්න ඕනේ කියලා. දැන් අසෝචි ටිකත් ඕනේ මැස්ස පන්න ගන්නත් ඕනේ. අසෝචි මිට බලවාගෙන මැස්ස පන්නන ක්‍රම ගේලාගේ ඔන්න ඕකද. යව පංචකාමයේ නැවති මඩ පංචකාමයේ නැවති අසෝචි මිට බලවාගෙන. ඕකෙන් අහකර සුද්ධ ජීවිත හදන්න හදනවා. වෙන මොනවා කරලා හරියන්නේ නැහැ ඒකයි කරන්නේ. ඒකයි කරනකොට අපි මේ බලාපොරොත්තු වෙන දැට මේ ගතකර ගිහි ජීවිතය කියන එක සම්පූර්ණ දුරස් වෙලා යනවා. අනුකම්පිත දෙ වෙනවා. ඒ විලාට මොකද කියන්නේ? දැන් අපි පව් නැතුව මේක ජීවත් වෙන එක හදනවා කිව්වේ පංචකාමයේ ගෝචර වෙලා ඒකේ භුක්තියට හදාගෙන ඒකේ වැඩ පිළිතුර ඉඳගෙන සාධාරණ ජීවිත හොයනවා. සාධාරණ ක්‍රම හොයනවා. දැන් අපි ගමේ ඒකයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි සාධාරණ ක්‍රමෙත් ළමයා ඇඳලා හැදිනු මොකද කියන්නේ? මම යනවා අහන්න ඉන්නකෝ දෙයින්. ඒ විලාට හෙවත් එහෙම ඇයි අපි පව්ද? අපමට බින්ද බය යන හදන නතර කරමු. අනාත ආසාවේ දුක් වෙන්නේ නැතිලා ලැබෙන මිනිස්සුත් බැරි. අප්‍රමාදව නිවන් දකින්න බලාපොරොත්තු මම මේ යන්න හදන්නේ කිව්වත් එහෙනම් අම්මා මොකද ඒකට කියන්නේ කිව්වද දැන් මොකද කියන්නේ? ඒක නම් ඉඳ දෙන්න බෑ පුතේ මොනවා කිව්වද? අපි කොහෙද ඉඳලා තියෙන්නේ මන්? අන්න ඒක තමයි කියන්නේ පංචකාම නැමැති මඩ ගොහරුවේ ඉඳගෙන මඩ හොදන්න හැදුවා. ඒක කරන්න බෑ. හැබැයි බුදුරජාන් වහන්සේ අනුපූර්ව ශික්ෂා අනුපූර්ව මේ සීල ක්‍රම දුන්නා. අනුපූර්ව මාර්ගය අනුපූර්ව යන්න අනුපූර්ව යනකොට දෙන්න දෙන්නපත් වෙනකොට එතනින් ගෙදින ඉක්මයන් මගක් පෑදී. ඒ විලාපිතී ඒකෙන් ඉක්මයන්. දැන් සමහර අය ඉන්නවා පවු නොකරගෙන ඉන්නකොට. අන්තිම රාත්‍රියට බලනකොට එයාට දැන් පොළොව කරන් හිතෙන්නේ. පවු නිසා නෙමෙයි සතු කැපෙනවානේ. අපරාධයක්. එහෙම හිතෙනවා. පොළොව කුච්චාල හිතෙන්නේ. එතකොට මම කොහොමද කරගන්නේ කොහොමද ඉන්නේ කොහොමද? දැන් මට මේ ජීවිතය ගත කරන්න බැහැ. එහෙනම් මම දැන් පරිවර්තනය වෙන්න ඕනේ. ඒව නොකරද? දැන් ලියව සබ්ගෙඩියක් වන් 2000ක් වන් පැවිද්ද. මේවෙන් අහක් කියලා ඉදින් එකම තැනයි ගියා ඉතින්. අහක් කියලා ඉදින් කටිදු කටිය කරන්නේ තියෙන කෙනා කියලා. ඊයා ඉදින්ද වරිනවා. අනේ එතෙන්ද හිඳ වැඩිච්ච කෙනා අනුපූර්ව යන ක්‍රමෙන් ඉදින්ද ඊයා එකට යන්නේ. ඉතින් ඊට මෙහා ඉන්න පල්ලෙහා මිද කෙනෙක්. ඕවා කරන්න හොඳ නෑ, ඕවා කරන්න හොඳ නෑ කියලා නවත්තන්න ගියොත් ඒක බේදයක් විතරයි ඉතින්. යමක් යමක් නිසා හිඳන වැඩිනවා. ඒක එකාතෙන් අයින් කරන්න ඕනේ. හිත වැඩිනවා නම් දැනගන්නේ කොහොමද? යමකට යමකට බැඳලා තිබෙන යම් චන්දරාගයක් බැඳීමක් ඇද්ද? ආසාවෙන් ඇලීමක් දැඩි ඇලීමක් ඇද්ද? ක්‍රමක්‍රමයෙන් දුරු වෙනවා කෙනෙක්. දේපොළ වල තිබිච්ච ආසාව, ඉරකඩම් වල තිබිච්ච ආසාව, විලබදල් වල තිබිච්ච ආසාව, ගෙවල් දොර වල හදන් තිබිච්ච ආසාව, අමුදරුවන් පෝෂණය කරගෙන යන ඒ වේ බැඳී නැති ඉඳ තිබිච්ච ආසාව, මේවයි කෙලවරක් නැති ආසාවන් එකින් එක විදි විදි යනවා නම් පෙනේ. මට දැන් ගිය අවුරුද්ද වෙනකොට මෙන්න මෙච්චර මෙහෙම ආසාවන් ඇලින් තිබුණා. මේ අවුරුද්දේ මෙන්න මේ ධර්මාභෝධය තුලින් අහාරත්තේ වැටලා මෙන්න මෙච්චර අතහැරලා ගියා. දැන් මරණ මෙච්චරයි තියෙන්නේ. එන මගේ හිත වැඩෙනවා. එන බාධක යන්නේ. ඔය ක්‍රමයේ තමන් දැනගන්නේ තමා හිත නිවන කරා යනවද කියලා. දැක දැක යන නිවන බුදුරන් වහන්සේ පෙන්වන්නේ. මාත්‍රියක් අධ්‍යක්ෂක මාත්‍රිය වැටෙනවා. මම මෙච්චර දුරට නිවන් දැකලා. ඒක දකින්න නිවන් දැකලා කියන්නේ මොකද්ද? රාගය නිසා පෙර මගේ මෙච්චර හත්වීමක් ආවා. දැන් මේ රාගය හත්වීම මෙච්චර අඩුයි. ද්වේෂය නිසා මට මෙච්චර දැවීමක් ඉස්සර ආවා. දැන් මේ ද්වේෂය නිසා ඉන්න දැවීම මෙච්චර අඩු වෙලා. මුලාව නිසා මේ ලෝකේ කරුණු තේරුම් ගන්න බැරුව මම මේ එකේ තන හිර වෙලා බැදි බැදි හිටියා තේරුම් ගන්න බැරුව. දැන් ඒ තත්ත්වේ මම මෙදිලා මට මෙච්චර මාත්‍රමක් තේරෙනවා. එහෙනම් ගිය මාසෙට වඩා මේ මාසෙ කොහොමද? වැඩිලාද අඩු වෙලා? වැඩිලා. එහෙනම් මගේ මාර්ගය හරි. මට වැඩිනවා. අනේ වැඩිනේක හොයාගන්නේ උදේ. නිවන් දකින්නවා කියන්නේ මේ ධ්‍යාන සමාපත්තිය සම්බන්ධින් මට බෑනේ කිය කින් එක නෙමෙයි. ඒක වෙන අන්තය. ඒක චේතෝ විමුක්තිය. නිවන් දකින්න ප්‍රඥා විමුක්තිය. රාගක්ෂේ වෙනවා නම්, ද්වේෂක්ෂේ වෙනවා නම්, මෝහක්ෂේ වෙනවා නම් යථාභූතේ තුනේ. ඕකට නිවන් මඟ වැඩිනවා. ඔව් ඒ තුලින් නිවන් මඟ තේරුම් ගන්න ඕනේ. ඕක අහකලයි නම් දැන් හොයන්නේ මේ එක එකහාගේ තියෙන සාතිය දෙන කෑලි ඕවා මේ අපිට අල්ලගෙන උඩ ගියා වගේ දැක්කා, හීනියක් දැක්කා, මෙහෙමයි ඒක පිටිලා යනවා දැක්කා, අළු වෙලා යනවා දැක්කා, යනවා හත්පලේ. ඔය જાතිය දෙන්න හදනවා. ඕවෙන් නිමේ තමම තේරුම් ගන්න ඕනේ. තමන්ගේ අධ්‍යක්ීම් හයිද මේ ලෝකේ ජීවත් වෙන මනවරණ රූප, මනවරණ ශබ්ද තමා කරා එනවා. මනවරණ ගන්ධ රස ස්පර්ශ තමා කරා එනවා. දේපොළ ඉඳ කරා යාන වාහන සැප සම්පත් තමා කරා ඇදිලා එනවා. ඊ විලාවෙදි මං ගන්න තීරණ මොනවද? අනේ එතනයි හොයාගන්න ඕනේ නිවිලාද නැද්ද කියලා. රාගක් හේවිලාද රාගෙට බැඳිලාද? අනික් කෙනෙකුට යමක් හම්බ වෙනවා. මට එන්න දෙන්න එක අනිකාරන් ගියා. මර ද්වේෂය ඉනවද නැද්ද? ද්වේෂයේ තේනන් ඉන්නේ නැහැ ඒක ප්‍රශ්නයක් නෑ වා. අනේ එතනින් හොයාගන්නේ තමන් නිවන් දැකුව මාත්‍ර. ඔය මට්ටම නෙමෙයි එක එකනාගේ සාධිකුලෙන් නිවන් දකින්න බෑ. ඒ මට්ටමේ තමා කොච්චර දුර නිවන් දැකලාද කියලා තමන් දැනගන්න. ඒක තමන්ගේ අත්දැකීම. ඒක සාක්කාතයි. ඒ ධර්මිනු. ධර්මානුකූලම ඒ තත්ත්වය ලැබෙන්නේ. සම්දිත්තිකයි නේද? තවන්ටම පේනවා. අකාලිකයි. පස්සේ ලබන්නේ හුත් නෙමෙයි. කාලය හා සම්බන්ධ ධර්මයන්ගේ වෙන්ුණ නිවන දැකලා තියෙන්නේ. ඒතරමත් ඒකේ ප්‍රතිඵල ලගිනවා. ඒ හේතන ප්‍රත්‍යක්ෂ කරලා ඒ පස්සේ එකයි. ඉතින් මේක හදගන්නේ මේ න්‍යායයෙන් කියලා දකින්න ඕබනායක. ඥානවන්තව ප්‍රත්‍යක්ෂ කරලා ඥානවන්තව යථාර්ථය දකින්න ඕනි. ඔය ප්‍රත්‍යක්ෂය කරලා දානවා. පත්තත් අවි දබෝ වෙන්නේ. ඕක වදනම තියන මිසක් කාගෙන්වත් අහන එකක් නෙමෙයි. ධර්මයේ ප්‍රතිඵලය. තමම දකින්න ඕනේ. ඉතින් ඒ නිසා වේලාවදී අපි දකින්න ඕනේ මේ වගේ යපිලි දෙයක් කියනකොට මෙන්න මේකේ යථාර්ථය මෙන්න මෙච්චරයි. කරගන්න කැමති නම් කරගන්න. බැරි නම් මම මොනවා කරන්නද? ඔන්න කියන්න ඕන. මෙන්න මේකද කියන්නේ මෙන්න මේකද අපිට කියන්න කියලා තියෙන්නේ බොරුව. මෙන්න ඉක්වල උගන්වන්න කියලා තියෙන්නේ මෙන්න මේ බොරුවයි. ඒක මෙන්න. ඔය දරුවෝ නිගමනය කරගන්න ඔය දරුවෝ කියන කමන කියන්නේ. ඒක රාජකාරිය ඔයගොල්ලෝ. මගේ හරියම මම කරා. මම අනුංගිය බල උසන්න ගියා මට අමාරුවක් වෙදෙනවා. බුදුදහම තියන්නේ ඇත්ත නැත්ත ලෝකයේ කියලා දියා තමන් තමන් ගැලේ කරගන්න. ওই සීමා ඉක්මව බුදුදහම තුල තමයි අද අපි ළඟන්නේ යන්නේ. අනික හදන්න. අනික ලෝකේ හදන්න. සීමා ඉක්මව යනවා. ඒක අති ධාර්මණය. ඉතින් අපි ඔක දකින්න ඕනේ. අති ධාර්මණයද කියොත් එහෙම මේ ගැටෙනවා. ඒ දෝෂයතාවය ගන්න අපිට මාර්ගයට බාධා පැමිණෙනවා. අනික බුද්ධිලිය හදන්න කියොත් එහෙම සිද්ධ වෙන්නේ ඒක. එක පැත්තක වැඩේ නිගැටේ වේලුවනාරාම අනිත් පැත්තේ චුන්ද දෝක එක එක වාහන හදන්නේ නෑ බුදුරණන් ආදීව ළඟා ඒ බලන් වැඩි ඒගොල්ලෝ කරගන්න නිගැටේ අනිත් පැත්තෙන් කෑ ගහනවා අනිත් පැත්තෙන් හරි චුන්ද සුකර ඌර මරනවා ඌරු කොට සුද්ධ කරන්න ගියේ නෑ යවන්නන්න ගියේ නිගැටේ යවන්නන්න ගියේ ඔබලා ඔබලගේ වැඩේ කරගන්න අනු බුදුරණන් වාහනේ දුන්නේ පිළිගන්න කෙනාට කියා දෙන්නේ මම පිළිගන්න කෙනාට කියන්නේ යන්නේ ඔබලා ඔබලා ගේඩි කරගන්න. එදෙන කම්පාවක් තිබුණේ. දැන් අපේ පන්සලේ අනිත් පැත්තේ උරුමුරුවක් ගෙන දැම මොකක් කරයිද? සාහජාරේ ඔක්කොම ගෙනහල්ලා ඔක්කොම කරලා පාතාල කල්ලි හැය බාර දෙනවා. ඒ වෙලදී තවගේ තත්ත්වය හැදී. ඒ ක්‍රමය වෙනවා. ඒක අද తీර කරමු. යෝධරා බුදුරන් අහන්නේ මේ ක්‍රමයක් අනුගමනය කළේ නෑ. ඉතින් අපි හදන්නේ ලෝකේ ප්‍රාණඝාතයේ මේ කරොන් නීති මනවා. සංවිධාන පිළිතුරක්. ඒ වගේ දේට අපි කාලය වැය කරලා ඉතින් අපි මොකද කරන්නේ හැමදේම දවස ගානේ බැලුවොත් වික්ෂිප්ත මනසින් කාලය ගෙවලා තියෙනවා. උර පොච්චර කිව්වත් උව හදන්න බෑ. මුස්ලිම් මුදලාට පොච්චර කිව්වත් බෑ හරක් මඩල බේරන්න බලන්න ඕන අපරාදී. අපි ඕගෑන කිය කී ඉන්න අපි වැඩි කරගන්න. එන්නේ අය වැඩි නතර ගන්න ඉන්නේ. උර මන්නික උර වරින් නතර ගන්න ඉන්නේ. අපි වැඩි කරගන්න ඉන්නේ. අපි උඩ බැල බැලි. උඩ කියෝ කියෝ ඉන්නේ. එක වික්ෂුන් වහන්සේ නමක් අදිපාරද්දිගේ යනවා දැකලා එක දේවතාවෙක් ගන්නලු උපහාසයේ කොහෙද හැමදාම යන්නේ මේ ධර්ම දේශනාව කරන කාර්ය අර වැඩි නායකයෙක් ඉන්නවා ඒ වැදේ යා ඔබත් වැඩ කරගන්නේ නැහැ වැඩි නායකයෝ නැහැ දෙන්නම අපාගතින් ලක්ෂණ කර ගන්න කිව්වා මේ ධර්මයට අගෞරව කරන බුද්ධිලයා වාසේ ගිහින් ගිහින් ඔබ ධර්මයේ කියන්නේ යනවා ඌ පිළිගන්නේ එකෙක් නෙමෙයි ඔබගේ කාලේ නිකන් විසිත් දේවි ගය කරන ඔබ වැඩේ කරගන්නේ ලැබිච්ච අවස්ථා දෙකෙන්ම දෙන්නටම ප්‍රයෝජනයක් නැහැ කිව්වා වැද්දර වණ කියද්දී උපහාසී උපයදී වල ගන්න කිව්වා. ඉතින් අද වැද්දර වණ කියන්නේ හැබැයි තමයි මිනිසු කරගෙන යන්නේ. මේ බුදුරජාණන් වහන්සේ එක්තරා බමුණෙක් කෙනින් අහන. ස්වාමීනි ඔබ වහන්සේ මේ එපා කියන පැත්තට නරක දේවල් එපා කියන පැත්තට බණ කියන වෙන ක්‍රමයක් නැහැ. ඉතින් තියෙනවා. බමුණ එහෙම එකක් තියෙනවා. මට ඒ ක්‍රම එකක් කියන්නේ. බමුණ ඔබට ඕන ඕව තරම් ප්‍රාණඝාත කරපන්. සත්ව හිංසා කරපන්. එහෙම කරන ඒක අපිට දෘෂ්ටි ඇයිලා එක හොඳයි කියලා ඉන්නේ ඔබට. නිරේ හෝ තිරිසන් යෝනිය හෝ මේ දෙකක් අපහනවන්න පුළුවන්. මරණය පස්සේ ඒකාන්තයේ ඔසවාගත්ත බල බිම දිනා වගේ ඔබගේ නිරේ උපදින. උඹට නම් කරපන්. බබුන උඹට නම් ඕවතර හොරවැර වංචා කරපන්. ඒව කරෝපන්. එහෙම ජීවත් වෙන්න. ඒ දෘෂ්ටි හොඳයි කියලා ඉන්නේ ඔබට. ඒ හේතුව මෙතනින් මැරලා ගිහිල්ලා. නිරේට හෝ තිරිසන් යෝනියට හෝ ගිහි උපදින්න සිද්ධ වෙනවා. කැමති නම් කරපන්. ඔයජාතියේ දේශනා කළ දසක් වෙලෙක. ස්වාමීන් වහන්සේ කරන්නේ කියා දේශනා කළා මතක් වෙන ලඳක හිවැය. දැන්න. ඉතින් මිදින පැත්ත මාළුනා මිසක් කොච්චර කියවත් යන්නේ මේ පැත්ත. උන්වහන්සේ නියම විදිහට හේතු බල ධර්මයේ දේශනා කරනවා කියන උද්දේවයක් වෙන මට හොඳට පැහැදිලි වෙනවා කියලා අර බබන ප්‍රසන්නතාවක් කරලා ගියා. ඒ ධර්මය අහලා පැහැදිලි. දැන් කරන්නේ කිව්වත් කරන්න විදිහක් නැහැ. මොකද? මෙහෙම කරපන් නම් කළොත් මේකයි සිද්ධ වෙන්නේ. මෙතන වැඩක් කරගෙන තකර. කලෝ සිද්ද වෙන්නේ මේකයි. අන්න ඒක තමයි බුදුරණන් හසේ දුන දහම. අපි අද මේ ක්‍රම දෙකම අපි ළඟ නැතුව නේ කරන්නේ. සතුන් මරන්න එපා, හොරකම් කරන්න එපා, කාමයේ වරදවා කරින්න එපා, බොරු කියන්න එපා. ඇයි එපා කිව්වේ? ඒකට උත්තරේ දෙන්නේ නැහැ. කොච්චර එපාද කියලා තුන් කරනවා. එකෙක් පහ හදාගන්න බැරි වුණා. ප්‍රාණඝාත කළොත් මෙන්න මේ විනාශේ. ප්‍රාණඝාත නොකළොත් සාත විනී හිටියොත් මෙන්න මේ යහපත. කොරවර වංචා ගොලොත් මෙන්න මේ විනාශය හේතුව මෙන්න මේකයි වෙන්නේ. ඒකේ වෙන්ුණොත් මෙන්න මේ යහපත. ඔන්නේ දෙවෙනි මෙන්න මේකයි ධර්මයේ ඔබ කැමත කරගන්න. දැන් මම කියයි. ওই ධර්මය යම් කෙනෙක් අවබෝධ වුණොත් එහෙම කරයිද? කරන්නේ අපි අනුබල දුන්නාද? අනුබලයක් ඉදර නැහැ. අනේ බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරපු ක්‍රමය. ඒ හේතු වෙන්න ක්‍රමේ වැත්තකින් කියලා හේතු හේතු හංගලා. අපි යම් කෙනෙක් නිවිදානියකට බහැලා ඉන්නවා. අර කරන්න එපා මේ කරන්න එපා මෙහෙම කරපන් අර එහෙම කරපන් පව් කරන්න එපා පින් කරපන් ඔහොම දැනගෙනලා අපි ඔහොම උපදින් දිදී ඉන්නේ ඉතින් ඒක කෙනෙකුට අසාබෝධයක් ලැබෙන්නේ නැතුව ගන්න නිගමනය කරන්න ක්‍රමයක් නැහැ බුදුරන් වහන්සේ දේශනා කළේ තමාගේ නුවණට ගෝචර වෙලා තමන් ඒක අත්හරින්න ඒ තමම තේරුම් ගන්න දැන් මේ දියේ උසස් ප්‍රදී මොකද්ද ඒ තමාට අවබෝධය ලැබෙන විදිහට කරුණු කියා දෙන්න යථාබෝධය ලැබෙන විදිහ ධර්මයේ වෙන්න අදින්න කලිත උදව් උපකාරී කරයි. අපි විධානය කරන්න නියෝග කරන්න ගියොත් එහෙම වික්ෂිප්තතාවයේදී අපි වැඩි පහ වෙනවා මිස. අපිට අවශ්‍ය දෙන්නේ ඉන්න බැරුව යනවා. හරියට මේ ක්‍රමය කරේ කියන බලා ඉඳලා මේතර විශාල යහපතක් සිද්ධ වෙනවා. තාවයමි තදංග විමුක්තිය යන්න පහදලා දෙන්න. දැන් තදංග විමුක්ති, විස්කම්බන විමුක්ති, සමුච්ඡේද විමුක්ති, පරිපස්සද්ධි විමුක්ති මේ සාරය මත මේ විමුක්තියත් කොටස ආකාර පහක් තියෙනවා. මේ තදංග විමුක්තිය කියලා කියන්නේ අපි තුල තියෙන්න ඕනේ. ඒ මොහොතේදී යම්කිසි කටහිරතා කරනකොට රාගයට හේතු වෙනවද, ද්වේෂයට හේතු වෙනවද, මෝහයට හේතු වෙනවද කියලා ඒ මොහොතේ දකින තීක්ෂණ නුවණින් දැනගෙන. ඒ මොහොතේදී මේකට හේතු වෙන බව දැකලා ඒකෙන් අත්හැරුණා නම් ලැබෙන සත්‍යය. මේකයි තදංග විමුක්තිය කියන්නේ. තත් අංග කියන්නේ තදංග. ඒ මොහොතේ ඒ අවස්ථාවේ ඒ දැන් අපි ඉන්නම කෙනෙක් බනින්න එනවා. දැන් අපිට ඒ මොහොතේ මේ ඉන්න ඕනේ. වැන්නට බයින්ද කිව. ගැහුවට ගහන්න කිව. ගැටෙනවට ගැටෙන්න කිව. මට මේ මොහොතේ ඒ මගේ හිතිවිලි ක්‍රියාවෙන් රාගයට, ද්වේෂයට, මෝහයට වැටෙන්නේ කොහොමද වැටෙන්නේ? ද්වේෂ සහගත හිතිවිලි, ද්වේෂ මෝහ සහගත හිතිවිලි, දේශ මෝහ සහගත ක්‍රියා, දේශ මෝහ සහගත කතා. ඒක නිදි මේ මොහොතේ මම මෙහි ක්‍රියා කළොත් වැටෙන්නේ. එහෙනම් මේ මොහොතේ විමුක්තිය ලබනවා. මෙතනම රාගක්ෂේ නා, ද්වේෂක්ෂේ නා, මෝහක්ෂේ නා මත මෙතන විමුක්තිය තියෙනවා. එහෙනම් මම ගතේ කියවෙන්නේ මොකද? මම මෙතන මට කොච්චර වැන්නත් මම මේකට කුපිත නොවි. කුපිත සහගත මානසික අධ්‍යය ගොඩනගන්නේ නැත්නම් ඒ මොහොතේම විමුක්තිය ලැබලා. ඔහුට එතන මේක ප්‍රතිඵලය පිළිනවා. බැලල බැලල යන්නේ. හැබැයි වචනයක් හරි කියවන මම ඔගේ දස් හරන්න බලාගෙන ඉන්නේ. කට කට වියයි හදේට බිබලාගේ ගුණාවා හිටිය අවුරාවා හිටිය. බිල්ලාවා හිටිය ඒක තමයි ඉඳා. මට මොකද දුක හිතනවා වහිරෙම හැටි. ඔහොම තහනම් වෙනවනේ කියන කතා. හැබැයි කට දෙන්න කියලා ගුටි කණේ කොච්චර ඉන්නවා. වැඩි හරියක් ගුටි කාලා තියෙන්නේ වැඩි හරියක් සමන්නත් හිතුවගෙන තියෙන්නේ. බැරි වුණා හරි පුළුවන් වුණා හරි එකට එක දෙක කරගෙන අපි ඉදිරිය යන නිසා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්මයේ තුල තියෙන යමක් යමක් නිසා රාගයේ දේසේ මොහය හට ගන්නවා. ලෝභයේ දේසේ මොහය එනවා. ඒකෙන් එකේ වලකින්න. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ අපි නිකන් ඉදින්දා මේ මොහත තුල අපි කරා එන දේ තුනේ. අන්නේ මේ මොහොතේදී අපි දක්ෂ වුණොත් රාගත් තියෙන දේසක් තියෙන මොහක් තියෙන නැඹුරු වෙන විදිහට අපි කටයුතු අඳුරව ගන්න. ඒ වෙලෙ විමුක්තිය එවලිම පේනවා. මෙන්න මේකයි තදංග විමුක්තිය කියන්නේ. තදංග විමුක්තිය අත්‍යවශ්‍යයෙන් අවශ්‍යයි. දැන් මේ වගේම තමයි ක්ෂණික සමාධිය. ඒකත් තදංග සමාධිය. ඒ මොහොතේ සමාධිය තියෙන්න ඕනේ. රාගයට වැටෙනවා නම් සමාධියක් නැහැ. ආර්ය සමාධියක් නැහැ. ද්වේෂයෙන් මෝහයට වැටෙනවා නම් ආර්ය සමාධියක් නැහැ. මේක පටන් ගන්නේ ලෝභ දේශ මෝහෝලින්. රාග දුර්ගා නීලකට. ඉතලම ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයට වැටෙනවා නම් අමං කරන කියන හිතන ඒවල. ඇහැට රූපයක් ඇහෙන වෙලාව, කන්න ශබ්දයක් ඇහෙන වෙලාව, ඒ වගේම නාසයට ගන්ධයක් දැනෙන, දිවට රසයක් දැනෙන, කයට පහසක් දැනෙන, හිතට ධර්මයක් ඇදිලා එන. ඔය කියන මොහොතේදී ඇලීමට හේතු වෙන, ගැටීමට හේතු වෙන, මුලාවට හේතුකාරක වෙන જાතිය අරමුණු වෙන්න පුළුවන්. මනසෙහියෙන් ඉඳගෙන මේ මොහොතේදී. ඒකට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මුලාවටපත් වෙන්නේ නැතුව. මේ මොහොත ධර්මානුකූලව සීකලා ගන්න ඒකෙන් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කාසි දෙන්න පුළුවන්. දැනෙන්න පුළුවන්. මෙන්න මේ මට්ටමෙන් සදාංග විමුක්තිය ලැබෙනවා. ශනික සමාධිය එතන තියෙනවා. එහෙනම් ඒක අත්‍යවශ්‍යම අවශ්‍යයි. මේ මොහොතේදී ලැබුවාට පස්සේ උපචාර සමාධිය කියන්නේ ධම්මි වැඩ පිළිවෙලක් එක දිගට අපිට කරගෙන යන්න වෙනවා. එක එක විදිහ වැඩ පිළිවෙලවල. දැන් වාහනයක් පදවරගෙන උපචාර සමාධියකින් වාහනේ පදවන්න ඕනේ. ඒ මොහොත තුල එයා දකින්න ඕනේ. ඒකට යොමු වෙන්න. මම මේ කරන වැඩේ මොකද්ද? වාහනේ පදවනවා. ජීවිත කීයක් මගේ රැකවන්නේ දැන් තියෙන්නේ. මම පොඩ්ඩක් අත වෙනස් කරමු. ජීවිත විශාල ගන්න කනතුනි. මහ විනාශයක් වෙනවා. මම වෙනින්දයා කල්පනා කරන්නයි මම වෙනින්නිය කතා කරන්නයි කියෙත් මොකද වෙන්නේ? කොයි මොහොතේ හරි අන්තරාය අවස්ථාවේ ඉඳ ගන්න. එයා මම හැම මොහොතකම මනස හිහින් නොවනින් ඉඳලා. ඒක හසුරවන්න ඕනේ. එයා ඔහු යන්නේ බයක් ඔහු ගමන ගියනවා. ඔබ පැයතර උපචාර සමාධියෙන් ඉන්නවා. උපචාර සමාධිය කියන්නේ ඒ තමා කරන වැඩේ දැනගෙන ඒකෙන් තමන්ටත් අනුන්ටත් අවැඩක් නොවන විදිහට කළ යුතු යහපත් ප්‍රමාණිකුල නුවණින් යුක්තව කටයුතු කරලා ඒ වැඩේ හරියාකාරව කරන්න පුළුවන් පුද්ගලෙක් වෙන්න ඕනේ. ඔබ වැඩීමෙන් තමයි උපචාර සමාධිය වැඩීමෙන් තමයි ගාක් ඇක්සිඩන්ට් වෙන්නේ. අන්න එතකොට අර්පණා සමාධිය කියන්නේ ඔය රහස් වශයෙන් වෙනස් දෙකක්. ඒක යම් කිසි දිනකට ලා ඉඳගෙන එරමිනියක උදාගෙන හරි පාදු ආකාරයෙන් ඉඳගෙන බාහිර වැඩ කරද්දී ඔක්කොම අයින් කරලා දාන චිත්ත අභ්‍යන්තරයෙන් කිසිම විදිරෙන්නේ නැති වෙන හිත තියලා තව හිතේ කයි වගේ බාහිර කරන දේවල් අයින් කරලාගත් කර්මස්ථානයේ නිතර සිහි කරමින් ඒ දිවෙන්නා යහපත් ගති ලක්ෂෙන් ගන්නකොට හිත පතුරවන ඒ දිලින් ධානලාභී වෙනවා. අන්න ඒක කියන අර්පණා සමාධිය. මේ තදංග ඒ වගේම තදංග විස්කම්බ සමුච්ඡේද පටිපස්සද්දි නිසන්න කියලා. කෙලෙස් ප්‍රහාණය කරනවට පටන් ගන්නෙ අර කියන ක්ෂණික සමාධිය ආකාරයෙන්. අනිදී තදංග ප්‍රහාණය වෙනවා. ඉතින් ඒ මොහොතේදී අපි සිහියෙන්ම හිටියන්නේ. තදංග ප්‍රහාණය දිගින් දිගටම නැగిලා යනවා. ඒතර මොකද වෙන්නේ? යම් පාප විඥානයකට පාප සංකාර ආහාරයක් වෙලා තිබුණා. දැන් මේ ආහාර නිරෝධ වෙනවා. ආහාර නෑ ඒක. අනාරිය මාර්ගයේ වැඩෙන හැටි. ආහාර නිරෝධී විඥාන නිරෝධ වේ. දැන් මොන ආහාර නිරෝධ වෙන්නේ? ලෝභ ආහාර නිරෝධින් ලෝභ විඥාන නිරෝධ වෙනවා. මොකද හේතුව? අපි තදංග විමුක්තිය දිනේ. ලෝභය ආදීනව දැක්කා. ලෝභක් සී ආනිසංස දැක්කා. ඒ මොහොතේදී අපි ලෝභයේ තියෙන වැඩ පිළක් ගැන හිතින් කයි වදිනේ කරන්නේ. අන්න තදංග විමුක්තිය එතන ලැබෙනවා. ඒ තදංග විමුක්තිය ඊළඟ මොකද වෙන්නේ? ආයතනයක් මේ යහපත් අරමුණ සී ගන්නගෙන ඉන්නකම් විතරයි අපිට මේ විමුක්තිය තියෙන්නේ. අනිත් ගාට ආයතනය ආපහුවර පැමිණි මානසිකත්වයට ගොදුරු වෙන්න පුළුවන්. මොකක් නිසාද? ලෝභ විඥාන, ද්වේෂ විඥාන, මෝහ විඥාන අපිලඟ බලවත්. ඒ නිසාම තමයි හැර මේ අලෝභ අධි සමෝහෙට හේතු වෙන්නේ. දහම් සිතිවිල්ල කර හිත තියාගෙන ඉන්න එක අතෙච්ච ගමන් ආයතනය විකසිත වෙන්නේ. එහෙනම් විස්කම්බන වෙලා නැත්නම් තදංග ප්‍රහාණය නිරුද්ධ වෙනවා. මේ තදංග විමුක්තියේ විමුක්තිය ප්‍රගුණ කරගෙන යනකොට ලෝභ විඥාණයට, ද්වේෂ විඥාණයට, මෝහ විඥාණයට යමක් ආහාර වෙනවා. ඒ සංඛාරය දැන් ඉන්න විදිහක් නැතුව යනවා. කොහෙද ඉන්නේ විදිහක්? අන්න සංඛාර නිරෝධේ විඥාන නිරෝධ වෙනවා. ඒ කියන්නේ ලෝභ සංඛාර නිරෝධේ ලෝභ විඥාන නිරෝධයි. ද්වේෂ සංඛාර නිරෝධේ ද්වේෂ විඥාන නිරෝධයි. මෝහ සංඛාර නිරෝධේ මෝහ විඥාන නිරෝධයි. අන්න විඥාන නිරෝධ උනාට පස්සේ මොකද වෙන්නේ? දැන් අර අරමුණ හිත හිතා ඉන්න ඕනේ යහපත් අතරද? නැගෙන විදිහක් නෑ. මොකද විඤ්ඤාණ නිරෝධන නාම රූප නිරෝධයි. බහිද දෙනක් නෑ. නෑ විචිත්ත මානසිකත්වයක් එන්න විදිහක් නෑ. අන්න විස්කම්බන ප්‍රහාණය වෙනවා. තදාගත ප්‍රහාණය ලැබෙන්නේ දෙවෙනි ප්‍රතිපල. ඒ විස්කම්බනිය වුණාට පස්සේ මොකද වෙන්නේ? ලෝභ විඥාණය නිසා, ද්වේෂ මොහ විඥාණය නිසා යථාර්ථයේ වහගෙන හිටියා. ඒවා ආවරණ, නීවරණ. ලෝභ දේශ මොහ ඒ ටික නැති වෙලා ගියාට පස්සේ එතෙක් කල් අහලා තිබිච්ච යථා ධර්මයේ පිළිබඳව මනා පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඕක නිකන් අරුණ විදර්ශනාව. ප්‍රබල බලයෙන් නැගිලා. නැගිලා ආවට පස්සේ මොකද වෙන්නේ? තීක්ෂණ විදර්ශනාව ලැබෙන පටන් ගන්නවා. අන්නතර මොකද වෙන්නේ? සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. සාහවලීමේ පිළිදී ආයතනයක යාවෝලිය ආවට පස්සේ වෙනස් වෙනවා. ඊට පස්සේ නියම සුදුසුකම් මොකද වෙන්නේ? සම්පූර්ණ හිතත් ගතත් ඔක්කොම නිදහස් කරලා. පරිවර්තන අවස්ථාවක් එනවා මාර්ග බලයෙන්. අන්න මාර්ගඵල අවබෝධය ඉල්ලදී පටිපස්සද්ධි නිසා පටිපස්සද්ධි කියන මේ විමුක්තිය මාර්ග අවස්ථාව සම්පූර්ණයෙන්ම මොකදද ලැබිලා පටිපස්සද්ධෙන් එතකොට ඒ වගේම නිසන් විමුක්තිය ලැබලා ඵලය ලැබෙනවා. ඵලය ලැබුවට පස්සේ මාර්ගඵලෙ ලැබුණා. තදංග විකම්බන සමුච්ඡේද පටිපස්සද්ධි නිසන් කියලා ඔය ක්‍රමෙට විමුක්ති ලැබෙනවා. නිසන් විමුක්තියට පත් වුණාට පස්සේ ඒක අතින් ඉතිරයි මාර්ගඵල ලැබෙනවා.